ダイピングごとに香るサールがあるやくてサマンタチャクワレスアトラガチャントデヴァタサッダマンムニラジャスSunantu Saggamukkadam Dhamma Savana Kalo Ayam Vadanta Dhamma Savana Kalo Ayam Vadanta Dhamma Savana Kalo Ayam Vadanta Namutasa Bhagavato Arahato Samma Sambuddhasa Namutasa Bhagavato Arahato Samma Sambuddhasa Namutasa Bhagavato Arahato Samma SambuddhasaPingatni, me one meter, me Bhavana Vedasatanta, me Maga Vyuttakaradinata, Avasavanna U Karunukarana, Uhudurata, then me Pingatunta, Terunganda Puluwa, Danaganda Puluwa. Metendi, Api, me Bandina, Bamming,නිදහස් වෙන්න ඕන. ඒක තමයි නිබ්බිදා. ඒක තමයි නිබ්බාන. මේ බැමි තුනක් තමම්ම හදාගෙන ඒ බැමි තුනෙන් ඈඳිනවා, බැඳිනවා, පැවැත්මට, සංසාර ගමනට. එතකොට මේ තමම්ම හදාගත්ත, තමම්ම ඈඳුණු, බැඳුණු මේ බැමි තුන වෙන කාටවත් උදුර දාන්න පුළුවන් කමක් නැහැ.තේරුම් ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ බැමි හැදීම නවත්තන්න පුළුවන් වෙනවා. අපි අර නිවැරදිව සතර හටිපට්ඨාන පූර්ණය වෙන ආකාරයට අනුපස්සනා හතර ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ අවසාන නිට්ටාව තමයි නිබ්බිදා.නිබ්බිදා කියන්නේ අර බැඳිච්ච බැම්මෙන් නිදහස් වීම. බාණෙන් නිදහස් වීම නිබ්බාන. බාණෙන් නිදහස් වීම නිබ්බිදා. ඉතින් ඒ නිසා මේ බැමි තුන නැවත නැවත සකස් කරගන්න එක. නැතුව මේ බැමි සදාකාලිකව එකම ආකාරයක එකම ස්වરૂපයක බැම්මකින් හැම කෙනෙක්ම බැඳිනවා නෙමෙයි. තමන්මයි විවිධකරුණු කාරණා කිරීමෙන් වැරදියට මේ බැම්ම හදාගන්න. තමන්ටමයි ඒ තමන් කරන කියන හිතන දේ වැරදි නම් නිවැරදි කරගෙන මේ බැම්මෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නිබ්බිදා නිබ්බාන කියන එක තමයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග හැම සූත්‍රයකම නිවන විග්‍රහ කරපු අවසාන වශයෙන් තියෙන්නේNibbida, ekonibbana. Ithin eka nisa me buddhamduruwa desana karapu sutra dharma gananawak dan me pinwatunta vigraha kala eda giya sikurada indala senasarada indala ada sikurada dawas 7ak wenawa ada balapuruttu wenawa me utum buddha dharme avasana wasen meධම්මානුධම්ම පටිපදාවට අදාළව දේශනාවේ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතයේ තියෙන සූත්‍ර ධර්ම කීපයක් විග්‍රහ කරන්නට. ඒ නිසා ඔය 107 වෙනි පිටේ තියෙනවා ධම්ම අනුධම්ම සූත්‍ර හතරක්. අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. ඊට පෙර අනත්ත ලක්ෂණ සූත්‍රය තියෙනවා.අපි මුලින් අනුධම්ම සූත්‍ර හතර තේරුම් ගන්නට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය තේරුම් ගන්න පුළුවන්. මේ අනුධම්ම සූත්‍ර හතරත් මෙතන තියෙනවා. පළ අනුධම්ම සූත්‍රය, ඒ වගේම ඊට එහා පිටේ ဒုတိය අනුධම්ම, තတိය අනුධම්ම, චතුර්ථ අනුධම්ම. අetzt වශයෙන්ම මේකත් පොඩ්ඩක් දැන් මේ ලියනකොට ලියවිලා තියෙන්නේ, ඉදිරිපත් කරනකොට ඉදිරිපත් වෙලා තියෙන්නේ, මුල අගට දාලා අග මුලට දාලා. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. මොකද අර මාගදී භාෂාව මේ සිංහලට දානකොට. ඉතින් ඒක නිසා මේ සූත්‍ර ධර්ම හතරම එකටම අපි තේරුම් ගන්න ඕන. සූත්‍ර ධර්ම හතරෙම තියෙන්නේ ත්‍රිලක්ෂණය, නිබ්බිදා, වෙන මොකක්වත් නෙමෙයි. දැන් අපි අනුධම්ම සූත්‍රය තේරුම් ගත්තොත්, බුදුහාමුදුරුවෝ දේශනා කළා ධම්මානුධම්ම පටිපන්නස්ස භික්ඛවේ භික්ඛුනෝ අයමනුධම්මෝ හෝති යන් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. මෙහෙම ආනපාන සති සමාධිය දිගින් දිගටම නිවැරදි ආකාරයට ධම්මානුධම්ම පටිපන්න අර ධම්මේසු ධම්මානුපස්සනාව වඩාගෙන යනවා නම් යම් කිසි කෙනෙක් බෞද්ධ ධර්මන්නට ඒ අනුව අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. විහෙරෙය්‍ය කියන්නේ වාසය කරයි කියන එක. විහෙරති, විහෙරෙය්‍ය, විහෙරස්මිති, විහෙරන්තෝ, විහාරය, මේ ඔක්කොම කාරණා වචන වලින් තියෙන්නේ. විහරණය, වෙන්කර කර හැරීම, අත්හැරීම, වැරදිදේ, වැරදිදේ වෙන් කර කර අත්හැරීම තමා විහෙරෙය්‍ය, විහෙරතෝ, විහෙරස්මිති. ඒ වන් අය වාසය කරන තැන තමා විහාරය උනේ. ඉතින් ඒකින්ලා හොඳට තේරුම් ගන්න ඕන, යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. මේ අර ඊයේ සත්තාන කුසල රූපේ කිව්වා, යම් රූපේ කිව්වහම මේ ඇහැට දෙන රූප, කනට එන රූප, නාසයට එන ගන්ධ රූප, දිවට එන රස රූප, කයට එන පොට්ටබ්බ රූප, මනසට එන ධම්ම රූප තියෙනවා. ඒ වගේම ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයට මෙන ප්‍රිය රූප තියෙනවා. ප්‍රිය රූප වලට තමයි වැඩියෙන් බැඳෙන්නේ. ඒ නිසා අසුභානුස්සතිය වඩලා ආනපාන සතියෙන් අර ප්‍රිය රූපෙන් නිබ්බිදාම, මෙත්තානුස්සතිය වඩලා දෙවෙනි වේශයෙන් එන රූපෙන්, යෝගම් මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩලා මේ යම් රූපයේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම පංචස්කන්ධයේම යම් වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යම් සංකාරයේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය, යං විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව තමයි අවසාන වශයෙන් මේ ධම්මානුධම්ම පටිපන්න පස්සනාවේ කියන්නේ. ඒ අනුව රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම මේ ආනපාන සති සමාධිය නිවැරදිව වඩාගෙන යනකොට, අර අනුපස්සනා හතර වැඩෙනකොට නිබ්බිදා කියන தത്വයට නමපත් වෙන. මෙතෙක් බැඳිමින් දිගටම බැඳි බැඳි පවතුනදී දැන් නොබැඳි බැම්මෙන් නිදහස් වෙනවා. ඒකයි නිබ්බිදා බහුලව. ඒ අනුව යෝ එවන් නිවැරදිව කටයුතු කරන පුද්ගලයා යෝ, අර යං කිව්වේ යමෙක්, දැන් යෝ කිව්වේ එහෙම කරන පුද්ගලයා රූපේ නිබ්බිදා බහුලව විහරන්තෝ, ඒක අන්ත කරනවා. විහර අන්තෝ, ඒක අවසාන කරන தത്വයටම අන්ත කරනවා. ඒ විහර අන්ත කරන, ඒ කියන්නේ මුල් තුන ගලවලා අයින් කරනවා විහරන්තෝ. ඒ නිසා රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ, වේදනාය සංඥාය සංකාරයේසු විඥාන නිබ්බිදා බහුලෝ විහරන්තෝ. මේ විහරන්තෝ කළාම, මුල ගැලෙවුවාම රූපං පරිඥානාත්, අර පරිඥාතම් පරිඤ්ඤේය, පූර්ණ වශයෙන්ම මේ රූපේ පිරි අපිරි දෙකට ජනිත වෙන බැඳින්නේ නැහැ. රූපං පරිජානාති සංඥා වේදනං සංඥා සංකාර විඥානේ පරිජානාති. සෝ රූපං පරිජානං වේදනා සංඥා සංකාරේ පරිජානං විඥානෙ පරිමුච්ඡති, පූර්ණ වශයෙන් මුච්ඡති කියන්නේ මිදී නිදහස් වෙනවා, නැවත නොඇලෙන අනාලියෝ තත්ත්වයටපත් වෙලා පූර්ණ වශයෙන් මිදී නිදහස් වීම පරිමුච්ඡති. එතකොට මේක පියවර කීපයක් තියෙනවා. යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය, යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරන්තෝ, එවනුව රූපං පරිජානාති. ඒ වගේම යෝ රූපං පරිජානං රූපේ පරිමුච්ඡති, රූපම්මා පරිමුච්ඡති වේදනා, පරිමුච්ඡති සංඥා, පරිමුච්ඡති සංකාරී, පරිමුච්ඡති විඥානම්මා, පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි ධම්මනස්සේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදා. එතකොට අර බැම්මක් බැඳීමක් සකස් නොකරනකොට නිබ්බිදා බහුලෝ විහෙරෙය තත්ත්වය දිගින් දිගටම පාත්වගෙන යනකොට අර බැමි තුන කැපිලා යනවා, පරිමුච්ඡති වෙනවා, පූර්ණ වශයෙන් මිදී නිදහස් වෙනවා බැම්මෙන්. බැම්මෙන් මිදී නිදහස් වීමත් සමග පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසේ පරිමුච්ඡති දුක්ඛස්මාති වදා. මේ දුක් පැවැත්ම අර සකස් කිරීම නිර්මාණය කිරීම සදහටම සහමුලින්ම නවත්තාට එකයි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි කිව්වේ. දැන් මෙතන තියෙනවා හොඳට තේරුම් ගන්න ඕනේ, මීට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත දේවල් වලින් ජානතෝ පජානතෝ අභිඤ්ඤේය, ඒ අනුවයි අර විහරන් විහරෙය විහරන්තෝ පරිජානාති පරිමුච්ඡති පරිමුක්ක පරිමුත්ති පරික්‍යා කියන තත්වයට. කයා කියන්නේ කැපිලා කපලා නිදහස් වෙනවා. රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කම්මක්කය ආසවක් කය මේ සියලු දේ අර පරිමුච්ඡති කියන තත්වයෙන් කැපිලා නිදහස් වෙනවා. හැබැයි දැන් මේ තියෙන්නේ අවසාන ප්‍රතිඵලය පියවර. මේකට පියවර තුනක් අනුධම්ම සූත්‍ර අර ද්විතීයි තතිය චතුත්ථ හැටියට තියෙනවා. නිකම්ම නිබ්බිදා කරන්න බෑ. එතන ආනපාන කළ යුතු පියවර තුනක් ද්විතීයි තතිය චතුත්ථ අනුධම්ම තුනේ තියෙන්නේ. මේ තුනේම තියෙන්නේ යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. දෙවෙනි එකේ තුන්වෙනි එකේ තියෙන්නේ යං රූපේ දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති. තුන්වෙනි අන්ත අවසාන එකේ තියෙන්නේ යං රූපේ අනත්තානුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති. මේ අනිච්ච දුක්ඛ අනත්ත තුන මෙනෙහි කිරීමෙන් අරූපේ වේදනාව සංඥාව සංකාර විඥාන පහේම යං රූපේ අනිච්ඡානුපස්සී විහෙරති, යං වේදනා අනිච්ඡානුපස්සී විහෙරති, යං සංඥා සංකාර විඥානේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. නිච්ච සංඥාව තමයි දුක. නිච්ච සංඥාව තමයි ගැටලුව ප්‍රශ්නේ පැවැත්ම රාග ద్వේෂ මෝහ සියල්ලටම මුල බැම්ම බැඳින්. ඉතින් ඒක නිසා යං රූපේ වේදනා සංඥා සංකාර විඥාන පහේම අර නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ අනිච්ච අනුපස්සී විහෙරේ. මේ අනුපස්සනාව කරන්න ඕන. මේ අනුපස්සනාව කරනකොට තමයි කායේ කායානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ වෙන්නේ. මේ කියන්නේ අවසාන වශයෙන් ධම්මේසු ධම්ම අනුපස්සනාව. එතකොට ධම්මේසු ධම්මානුපස්සනාව තමයි අර කියන ධම්මානු ධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනු ධම්මෝ හොති යන් රූපේ අනිච්ඡානුපස්සී විහෙරේ, යන් රූපේ දුක්ඛානුපස්සී විහෙරේය, යන් රූපේ අනත්තානුපස්සී විහෙරේය, ඒ වගේම අනිච්ඡානුපස්සී විහෙරේය නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරේය සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරේය අත්ථ සංඥා ප පජහති. මේ තුන සිදුවීමත් සමඟ තමා නිබ්බිධානු පස්සී විහරය තියෙන. එකන්නේ මේ තුන ආනපාන හැටියට පූර්ණ වීමෙනුයි හතරවෙනි එක. නමුත් මෙතන හතරවෙනි එක පළවෙනිට අරගෙන තියෙනවා. ඒක තමා ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මේ මුල් තුන තේරුම් නොගෙන මේක තමා ත්‍රිලක්ෂණ. මේක තමා බුද්ධ භාෂිතය. මේකෙන් තොර බුද්ධ දේශනාවකුත් නැහැ, බුද්ධ භාෂිතයකුත් නැහැ, බුද්ධ ධර්මයකුත් නැහැ, නිවනකුත් නැහැ, ධම්මානුධම්ම පටිපදාවකුත් නැහැ. මේ නිවනට උපකාර වන මාර්ගය පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනි මොනවා භාවනා කළත් අවසාන වශයෙන් හැම තැනකම මේ අනිත්‍යානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති. ආනපාන හැටියට එන්න ඕන. ඒ අනුව නිබ්බිධානුපස්සී විහෙරෙය අර සබ්බූපදී පජහති. මේක තමා ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර හතරම එකටම තේරුම් ගන්නත් ඕන, එකටම භාවනා කරන්නත් ඕන යුගනද්ද හැටියට. එහෙම නැතුව මේක හතරකට තිබුණට මේක නිවැරදිව තේරුම් ගත්තාම අපිට අර ප්‍රිය මනාප රූපයක් ඇඳෙන්නට ඇලෙන්නට බැඳින්නට එනවනම් අර අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ත ඉවත් කළා, නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න ඕන. ඒ වගේමයි වේදනාවක්, ඒ වගේමයි සංඥාවක්, ඒ වගේමයි සංකාරයක්, විඥානයක්. මේ හිතට එන පඤ්චස්කන්ධයම උපාදානය වෙන්නේ මේක නොකළොත්. මේක කළොත්, මේ පිළිවෙත අනුගමනය කළොත් ධම්මානුගම ප්‍රතිපදාව උපාදානය වෙන්නේ නෑ, නිබ්බිදා වෙනවා. එතකොට උපාදානය වුණොත් බැඳිනවා, බැම්ම සකස් වෙනවා. නිබ්බිදා වුණොත් උපාදානයක් නැහැ, බැම්මක් සකස් වෙන්නේ නැහැ. මේක තේරුම් ගත යුතුයි. දැන් මේක තේරුම් ගන්න තාක්කල් මේ ධර්මයේ තේරුම් ගත්තා කියලා කියන්න බෑ. ආනපාන සති සමාධිය තේරුම් ගත්තා කියලා කියන්න බෑ. මේක තමා බුද්ධ දේශනාවේ හරය. ඒකයි කිව්වේ නහි සීල වතං හෝති අටකරා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ සිල්වතක් රකින්න නෙමෙයි, අනිච්ච දුක්ඛ අනාත්ම මේ කියන ධම්මානුධම්ම පටිපදාව තේරුම් ගන්න, ප්‍රායෝගිකව අනුගමනය කරන්න පිළිවෙත පාර මාර්ගය කියාදී. ඉතින් ඒක නිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ, අසුතවත් පෘථග්ජන පුද්ගලයා හිතන්නෙම ප්‍රිය මනාප මිහිරි රූපය සතුටක් සොම්නසක් දනවන රූපන් නිච්චතෝ රූප සුඛතෝ රූපං අත්තතෝ. සියලුම පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය මනාප රූපේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒ වගේම අප්‍රිය අමීර්ය අමනාප රූපයත් දෙවෙනි වේසයෙන් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒ අනුව බැඳිනවා. මේක දෙපැත්ත අනුපැත්තත් හොඳට තේරුම් ගන්න ඕන. මේ බැඳින්නේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න නිසායි. එනිසා අනිච්ච අනුපස්සනා කරලා, දුක්ඛ අනුපස්සනා කරලා, අනන්ත අනුපස්සනා කළොත් ඒ පුද්ගලයා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට මිසක් මේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරලා අර බැම්මෙන් මිදී නිදහස් වන නිබ්බිදා කියන තත්ත්වයට විහරෙය විහරන්තෝ විහරස්මිති වෙන්න බෑ. ඒක නිසා මේ නිබ්බිදා කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන නොබැඳීම. මෙතෙක් බැඳි බැඳි ආව බැම්මෙන් නිදහස් වීම. බාණෙන් නිදහස් වීම නිබ්බිදා. නමුත් මේ සියලු පද මෙතන තියෙන මේ ධම්මානුධම්ම පටිපදාව තමා බෞද්ධයෙකුගේ මගඵල. එහෙම නැත්නම් කෙලෙස් මුල් උදුරා තමා මගඵල සාක්ෂාත් කරන්නේ. මේ වැදගත්ම තැන මේක ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ මේ නිබ්බිදා බහුලෝ විහෙරෙයි කියන්නේ බහුල වශයෙන් කලකිරෙයි කියන එක. මෙතන තමයි ධර්මයේ විකෘති කළේ. මේක කලකිරීමක් නෙමේ. අපි මෙතෙක් කල් ප්‍රිය මනාපදයට බැඳුණා. අප්‍රිය අමහිරි අමනාපදේද දෙවැනි වේශයකින් බැඳුණ. ඒවගේම මානයෙන් මුලාවෙන් බැඳුණ. මේ බැම්මෙන් බානෙන් තමා මිදී නිදහස්. එනිසා රාග බැම්ම දවේශ බැම්ම මෝහ බැම්ම තමා මේ බාන්තුන්. මේක කලකිරීමක් නෙමේ. කලකිරීමෙන් ඔය බැමිතුනෙන් මිදී නිදහස් වෙන්න බෑ. මේක අනිච්ච දුක්ඛානත්ත තේරුම් ගත්තොත් මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න නවත්වන්න බෑ. මේකේ ධර්මතාවය අර අනිච්ච දුක්ඛ අනත්ත. මේක නමුත් සියලු ප්‍රඥාන පුද්ගලයෝ හිතන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ බැඳිනෝ. මේක තේරුම් ගත්තොත් අර පුතඥාන තත්වයෙන් සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්. අර ධම්මානුධම්ම පටිපදාව පූර්ණය වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. එතන මේ ධම්ම අනුධම්ම සූත්‍ර හතරේ තමා මුළු බුදු දහමම අවසාන වශයෙන් රැඳිලා මතුවෙලා ගැබ් වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි වුණොත් නිවන නැහැ. මේක තේරුම් ගන්න බැරි විදිහටම මේ සියලු මාර්ගදී පදවැල් විකෘති කරලා මේ අනිච්චානුපස්සී විහරය කියන එක අනිච්ච කියන එක අනිත්‍ය කියන වචනයක් සිංහලට දැම්ම. ඒ වගේම දුක්ඛානුපස්සී විහරය කියන එකත් මේ දුක්ඛානු නැ මේක තියෙන දුක එක වැරදි පදයක්. ඒ වගේම අනත්තානුපස්සී විහරය කියන එක විපරිණාමය කියලා කවුරුත් දන්නවා. නමුත් මෙතන තියෙන අනාත්ම කියන සිංහල පදයකට පරිවර්තනය. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන අටක්‍රා තීන පදාම පරිවර්තකයෝ වැරදියට සිංහලට පද පරම ලෙස පරිවර්තනය කළා. සියලු අර්ථ ධර්ම නිරුක්ති විකෘති කළා. ධර්මය විනාශ කරලා නිවන වහලා ආනන්තරිය පාප කර්ම කරගෙන අපායට ගියා. ඉතින් ඒක නිසා දැන් මේක නැවත මේ බුද්ධ දේශනාවේ තියෙන පිරිසිදු මාර්ගදී වචන එහෙමකටවත් වෙනස් කරන්න සිංහලට පරිවර්තනය කළා කියලා වැරදි වචන ලියන්න කියන්න දේශනා කරන්න බෑ. යම් කිසි කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනත්ත අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවනම් දේශනා කරනවනම් අර ආචික්කනා දේශනාවයි අනාචික්කනා කරන්නේ ධර්මය අධර්මය කරන්නේ අර ආනන්දරිය පාප කර්මයක් වන සංඝභේද සිද්ධ වෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන. දැන් මේ සූත්‍ර හතරම එකටම තේරුම් ගත්තාම මේකේ හරය තමයි අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥා පජාති, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥා පජාති, අනත්ත අනුපස්සනා කළා අත්ථ සංඥා පජාති, නිබ්බිදා අනුපස්සනා කළා අර සබ්බූපදි පජාති. එනිසා මේක තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේ කරුණු හතර මේ සූත්‍ර හතරේ මූලික දේ තේරුම් ගත්තට පස්සේ මේක තුන් පැත්තක් තේරුම් ගන්න තියෙනවා. මේ නිබ්බිදා කියන එකේ ප්‍රියදේට මනාපදේට බැඳීමත් බැම්ම, අප්‍රියදේට අමිහිරිදේට ගැටීමත් බැම්මක්, ප්‍රිය අප්‍රිය මනාප අමනාප අතර වැරදිසේ අයෝනිසෝ මනසිකාරය මැනීමත් සංසන්දනය කිරීමත් බැම්ම සකස් වීම. මේ තුන් පැත්තම තේරුම් ගන්න ඕන. මේ ඔක්කොම වෙන්නේ හිතෙන්. වෙන කොහෙවත් ලෝකෙ නෙමෙයි. මේකත් හිතේ තියාගන්න ඕන. බැඳින්නෙත් හිතෙන්, මේ බැම්ම ලෙහන්නෙත් හිතෙන්, නිබිදා වෙන්නෙත් හිත. නැතුව වෙන මොකක්වත් ලෝකෙ තියෙන බාහිර ලෝකෙ තියෙන දෙයක් නිබිදා කරන්න කාටවත් බෑ. තමන්ගේ හිතේ මෙතෙක්කල් බැඳි බැඳි ආව ඈඳුතු තුන, බැමි තුන, බාන් තුන තමා නිබ්බාන නිබ්බිදා කරන්න. මේක තේරුම් ගත්තට පස්සේ මේ අනත්ත ලක්ඛණ සූත්‍රය මීට පෙර තියෙන තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ අනත්ත ලක්කන සූත්‍රය තේරුම් ගන්න බෑ මේ ධම්ම අනුධම්ම පටිපදාවේ සූත්‍ර හතර නිවැරදිව තේරුම් ගන්නා තාක්කල්. බුදුහාමුදුරුවොත් මේ අනුධම්ම සූත්‍ර හතරම නිවැරදිව පස්වග මහණුන්ට උගන්වලා පෙන්වලා භාවිතයට ගන්න පුරුදු කරලා ඊළඟට බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් පස් දෙනාම සෝතාපට්ටි ඵලයට පත් කරලා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය තේරුම් කරලා පස්වග මහණුන් දැන් තව මාසයකට විතර පස්සේ අර සෝතාපට්ටි ඵලයට පත් වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළාට පස්සෙත් බුදුහාමුදුරුවෝ මේ පස්වග මහණුන්ට දිගටම අරහත් ඵලය දක්වා මේ ධර්මය දේශනා කළා. මේ ධම්මානුධම්ම පටිපදාව මේ සූත්‍ර කියා දුන්නා. අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් පස් දෙනාම එකතු කළා. අර වාරාණසියන් විහෙරති ඉසිපතනේ මිකුඩා. අර ඉසින් බැස්ස කල තමා වාරාණසිය. අද වවුනියාව කියන්නේ එතන තමා රාජධානී තිබුණේ. අද ඒක මේ මාගදී භාෂාවේ වාරාණසිය කියන එක බයන්න කියන්නේ. ඒක නිසා මේ මිගදාය කියන්නේ ඉසිපතන කියන්නේ මාගදී වචනේ ඉසිපතනේ ඉසින් පතනේ කියන්නේ බැස්ස. ඉසින් බැස්ස ගල වුණා පස්සේ. මේක ඉසිපතනේ මිගදායේදී පස්වග මහණුන්ට මේක මේ ධම්මචක්කපවත්තන සූත්‍රයක් දේශනා කළා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ පස්වග මහණුන්ම එක්තැන් කළා. ප්‍රශ්න 165ක් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී අහනවා. ඊට ඉස්සෙල්ලා පස්වග මහණුන්ට නැවතත් මේ අනත්ත් අත්ත් විග්‍රහ කරනවා. අර නිත්‍ය අනිත්‍ය සුඛ දුක්ඛ අත්ත් අනත්ත් සියලු දේ විග්‍රහ කරලා අවසාන වශයෙන් අනත්ත් විග්‍රහ කරනවා. රූපං භික්ඛවේ අනත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අභවිස්ස. රූපංච රූපං භික්ඛවේ අනත්තා රූපංච හිදං භික්ඛවේ අත්තා අභවිස්ස. මේ අස්මිමානින් මගේ වශයෙන් මගේ කැමැත්ත අනුව මේ කිසිම රූපයක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් බැලුව ප්‍රියමනාප හෝ අප්‍රියමනාප හෝ ප්‍රිය මනාප අමනාප හෝ මේ කිසිම ආකාරයක රූපයක් අත්තා අභවිස්ස. අත්තා කියන්නේ අස්මිමානය. අර ඒතම් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තා. මගේ වශයෙන් මගේ කැමැත්ත අනුව පහත්ව ගන්න බෑ. එකයි අත්තා අභවිස්ස. ඒ අනුව අනත්තා. නයිදං රූපං ආබාධාය සංවත්තේය ලබ්බේතජ රූපේ ඒවන් මේ රූපං හෝතු ඒවන් මේ රූපං මා අහෝසිට. මේ රූපය මගේ වසඟයට පත් කරගන්න පත් කරගෙන පවත්ව ගන්න උත්සාහ කරන උනන්දු කරන හැම වෙලේම ඒවන් මේ රූපං මා අහෝසි. මා කියන්නේ තමන්ට කැමතිසේ පවත්වන්න බෑ. එකෙන් මිදී මිදී මේ නිදහස් නොවුනොත් ඒ පුද්ගලයා අතරමං වෙනවා. එනිසා ආබාධාය සංවත්තී. ඒ අනුව යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා යථා පරිදි මේ රූපේ අනත්ත බව අර්ථසේ පාත්තන්න බැරි බව තස්මා රූපං ආබාධාය සං මේ සියලු ආබාධ වලින් මිදී නිදහස් වෙනවා. යම් කිසි කෙනෙක් මේ රූපේ ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස යථා භූත ඥානෙන් දැක්කොත් ඒ අනුව එවන් මේ රූපං හෝතු එවන් මේ රූපං මා අහෝසිට. ඒ අනුව මේ රූපයට බැඳීම සාමුලින්ම පිදී නිදහස් වෙනවා. ඒ වගේම මේ රූපය ගැනයි මේ අනත්ත අත්ත අනත්ත බැඳීම නොබැඳීම එකේ බර බය බැම්ම සහ එකේ නිදහස් වීම දෙපැත්ත කිව්වේ. ඒ වගේම වේදනා ඒ වගේම සංඥා ඒ වගේම සංකාර ඒ වගේම විඥාන මේ පහේම පංචස්කන්ධය පිළිබඳවමයි අර සත්තරාණ කුසල සූත්‍රය. ඒ වගේම මේ සියලු සූත්‍රවල මේ පංචස්කන්ධයෙන් පිළිබඳවමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහමයි උපාදානය කරන්නේ පෘථග්ජන පුද්ගලයා. ආර්ය ශ්‍රාවකයා උපාදානයෙන්ම මිදෙන්න ඕන. මිදෙන්න නම් මේ අනිච්ච දුක්ඛානාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත ඉතින් ඉවත් කරලා නිබ්බිදා කියන තත්වය තේරුම් ගන්න ඕන. ඒ අනුව බුදුහාමුදුරුව මේ අනත්ත පිළිබඳව පස්වක මහණුන්ට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අනත්ත බව අවසාන වශයෙන් ඒත්තු යන විදියට මේ කරුණු පහදා දේශනා කළා. දේශනා කරලා දැන් මිටි ඉස්සෙල්ලා අර අනිච්ච දුක්ඛ අනත්ත මේ වගේම විග්‍රහ කරලා තියෙනවා. මේ අනත්ත තමා අවසාන වශයෙන් විග්‍රහ කළේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ. මෙහෙම විග්‍රහ කළාට පස්සේ දැන් මේ පිළිබඳව අනිච්ච දුක්ඛ අනත්ත යථාපරිදි පස්වක මහණුන් තේරුම් ගත්තා. ඒ ගමන පස්වක මහණුන්ගෙන් බුදුහාමුදුරුව ප්‍රශ්න දැන් අහනවා. ප්‍රශ්න 165ක් අහලා තියෙනවා මෙතන. පළවෙනි ප්‍රශ්නේ තංකින් මඤ්ඤත භික්කවේ, දැන් ඔබ හිතන හැටියට ඔබ රූපයක් අල්ලගත්තොත් රූපන් නිච්ඡං වා අනිච්ඡං වාති. ඔබේ කැමැත්ත අනුව ඒක නිශ්චිත වශයෙන්ම සදාකාලයට අල්ලගන්න පුළුවන්ද, අල්ලගන්න පාට ගන්න බැරිද කියලා ඇහුවා. පස්සක මහණන් කිව්වා අනිච්ඡං බන්තේ කියලා. එතකොට අර නිච්චසේ සුඛසේ අත්ථසේ පාට ගන්න පුළුවන්ද කියලා ඇහුවා. නිච්ඡං බෑ කිව්වා, අනිච්ඡං බන්තේ කිව්වා. මේ නිශ්චිත වශයෙන් මේ කිසිම රූපයක් කැමැත්ත අනුව අල්ලගන්න බෑ. එහෙමනම් යම් පනා නිච්ඡං, ඒක එහෙමනම් බැරි වෙලාවත් යම් රූපයක් අල්ලගන්න යමෙක් උපාදානය කරගන්න කටයුතු කරනවා නම් ඒක දුක්ඛං වා තං සුඛං වා, ඒක සැපද දුකද කියලා ඇහුවා. බුදුහාමුදුරුව කිව්වා, මේ පස්වක මහණුන් කිව්වා දුක්ඛං බන්තේ, තමන්ගේ කැමැත්ත යම්පි ඉච්ඡන්න ලැබති තම්පි දුක්ඛා කියන එක තමයි මේ. ඒ නිසා ඒ කැමැත්ත ඒ ආකාරයට හිතුවෙන්නේ නැත්නම් ඒක දුකයි. ඊළඟට යම් පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. ඔන්න හොඳට බලන්න, යම් පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං මිසක් අනත්ත නෙමේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. අනිච්ච දුක්ඛ අනත්ත නෙමේ තිලක්කණය මෙතන පාවිච්චි කරලා තියෙන. අනත්ත ලක්ෂණ සූත්‍රයේ අනත්ත නෙමේ විපරිණාම ධම්ම. ඒ කියන්නේ විපරිණාම ධම්ම කියන වචනේ තේරුම මේ අනාතු වීම, විපරිණාමයටපත් වෙනවා. මේක මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු අය පඬිතුවත් මේක තේරුම් ගත්තේ නැහැ. දැන් අර ඊයේ සත්තත්තාන කුසල සූත්‍රයේ තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. එතකොට මේ විපරිණාම ධම්මේ කොහොමද අනාත්ම කියන ගත්තේ? මේක තමයි පරිවර්තනයන්ගේ පරිවර්තකයෝ මේ ධර්මය විකෘති කළ තැන. ඒ අනුව යම් පණ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නූතං සමනුප්පස්සිතුං ඒතං මම යසෝහමස්මි ඒසෝ මේ අට්ටාච. එහෙමනම් මේ යමක් ඒතං මම මගේ කොට ගැනීම, ඒසෝහමස්මි මගේ යයි ගැනීම, ඒසෝ මේ අට්ටාටි මගේ වසඟයට පාත්තා ගැනීම කරන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. නො හේතං පන්ති කළ නොහැකි කියලා. දැන් බුදුහාමුදුරුව මේ අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණය පිළිබඳව මේ රූපය පිළිබඳව ඇහුවේ. තංකී මඤ්ඤත භික්ඛවේ රූපං, මේ ප්‍රශ්න තුනම නිච්ච දුක්ඛ විපරිණාම ධම්ම ඇහුවේ රූපය පිළිබඳව. ඊළඟට වේදනාව පිළිබඳවත් ওই ප්‍රශ්න තුන ඇහුවා, සංඥා පිළිබඳවත් ওই ප්‍රශ්න තුන ඇහුවා, සංකාර පිළිබඳවත් ඇහුවා, විඥාන පිළිබඳවත් ඇහුවා. ප්‍රශ්න තුන් අරක් පහ 15ක් ඇහුවා. 15ටම පස්වක මහණුන්ගෙන් යථාපරිදි පිළිතුරු ලබා ගත්තා. ඊළඟට බුදුහාමුදුරුව මේ එක එක ප්‍රශ්නය ඔය රූප 15 නැවත ප්‍රශ්න 11 බැගින් අහනවා. මේක අහලා තස්මාතිය භික්කවේ යං කිංචි රූපං, දැන් ආයි රූපේ මූලින්ම පටන් ගන්න. අතීත රූප, අනාගත රූප, පච්චුප්පන්න රූප, වර්තමාන රූප, අතීත රූප, අනාගත රූප, අජ්ජත්තං වා බහිද්ධා රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඕලාරිකං වා සුකුමං, හීනං වා පණීතං, යන් දුරේවා සන්තිකයෝ. 11ක් තියෙනවා රූප. පුද්ගලයෙකුට මනසට එන අතීත රූප වෙන්න පුළුවන් අර ප්‍රියමනාප, අනාගත රූප වෙන්න පුළුවන් වර්තමාන රූප වෙන්න පුළුවන්, ඒක අධ්‍යාත්මය තුළින් අධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, ඒක ඕලාරික වෙන්න පුළුවන් සුකුම වෙන්න පුළුවන්, ඒක හීන වෙන්න පුළුවන් පණීත වෙන්න පුළුවන්, ඒක දුර වෙන්න පුළුවන් සන්තිකේවා ළඟ වෙන්න පුළුවන්. මේ 11 පිළිබඳවම අර අනිච්ච දුක්ඛ අනාත්ත ප්‍රශ්න ඇහුවා. මේ වගේ වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාර පිළිබඳව, විඥාන පිළිබඳව නැවත ප්‍රශ්න 11 බැගින් 11 + 3 = 33 + 5 = 165ක් ඇහුවා. මේ ප්‍රශ්න 165කටම පිළිතුරු පස්වග මහණුන්ගෙන් ලබා ගත්තා. දැන් ඒ පස්වග මහණුන්ගෙන් මේ පිළිතුරු අවබෝධ කරගත්තාම අර අවසාන විඥානයේ ප්‍රශ්නේ තියෙනවා ඔය ඊගාව පිටේ, යංකින්ච විඥානං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං පණීතං වා යන් දුරේ සාන්තිකා වා සබ්බං විඥානං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දඩප්ප. මේ අනුව පස්වග මහණුන්ගේ යථාභූත ඥාන දර්ශනය අර ඇත්ත ඇති හැටියට දකින නියම නිවනට උපකාර වන ඥාන දර්ශනය තමයි යථාභූතං සම්මප්පඤ්ඤාය දඩප්පං. යථාභූත ඥාන දර්ශනය පස්වග මහණුන් ලැබුවා. ලැබෙනා මේ ප්‍රශ්න 165ට උත්තර දුන්නා. මේ අනුව දැන් ඇහුවේ අනිච්ච දුක්ඛ අනත්ත. දැන් ඊගාවට බුදුහාමුදුරුව ඒවන් පස්සම් මෙය පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට මේ අනිච්ච දුක්ඛ අනත්ත මේ 165 ආකාරයටම තේරුම් ගත්තාම භික්කවේ සුතවා අරිය ශාවක, සුතවත් අරිය ශාවකයා තවදුරටත් රූපස්මින් පිනිබ්බින්දති, ප්‍රියමනාප රූපයට බැඳින්නේ නැහැ. වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසු නිබ්බින්දති, විඥානස්මිපි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුත්තස්මින් විමුක්තිමිති ඥානං හෝති, කීනා ජාති උචිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. මේ නිබ්බින්දති කියන තත්ත්වය කලකිරීම කියලා තමයි මේ හැම තැනකම ත්‍රිපිටක කාර්යය පරිවර්තනය කරලා තියෙන්නේ. නමුත් මේක කලකිරීමෙන් ලැබෙන එකක් නෙමෙයි. කලකිරීමෙන් කවදක්වත් කාටවත් අරහත්ත්වයටපත් වෙන්න බෑ. යමේ කලකිරුණා නම් ඒක ද්වේෂ සහගත සිටුවිල්ල. නමුත් මේ මාගදී භාෂාවේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ නිබ්බින්දති කියන්නේ අර කැමැත්තෙන්ම බැඳි බැඳි තිබුණු දේ බැම්මෙන් මිදි නිදහස් වෙලා ඒ බැම්මෙන් නිදහස් වීම නිබ්බින්දති කියන්නේ. ඒක නිසා දැන් රූපේ බැඳින්නෙත් නැහැ, අර ප්‍රියමනාප වේදනාව බැඳින්නෙත් නැහැ, අර ප්‍රියමනාප සංඥාව දිගේ පිනවා පිනවා ආස්වාදනය කරන්නෙත් නැහැ. ඒ වගේම අර සංචේතනා පවත්වමින් අර සංකාරය දිගේ ආස්වාදනය කරමින් බැඳින්නෙත් නැහැ. ඒ වගේම අර වේගයේ වේදනාව ආවේගය නැති වුණාම විඥාන ශක්තියක් උපදින්නෙත් නැහැ. ප්‍රඥාවෙන් ඒ පුද්ගලයා නොබැඳි විමුත්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. ඒ අනුව කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තාය. මේ අරහතුන් වහන්සේගේ ලක්ෂණ හය. කීනා ජාති කීන කියන්නේ අර අකන කය කීන. කපල අවසානයි. කපන්න ඕන බැමිතුන. අර නිබ්බින්දති කියන මේ පංචස්කන්ධේ බැමිතුන කැපුවට පස්සේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කීනා. ජාතියක් ආයි උපජ්ජති වෙන්නේ නැහැ. බීජ බී කරන්නේ නැහැ. කීනා ජාති. ඒ අනුවම බුසිතං බ්‍රහ්මචරියා. ඒ අනුව සතර බ්‍රහ්ම විරණේ උපේක්ඛාව පූර්ණ වෙනවා. ස්තම් බ්‍රහ්මචරියං කතං කරණීයං. කරගන්න ඕන සියලු දේ කරගෙන අවසානයි. නා පරං. තවත් තරණය කරන්න තැනක් දෙයක් ඉතුරු වෙලා නැහැ. තරණය කළා. අවසානයි. ඉතත් ආයාති පජානාති. පූර්ණ වශයෙන් දැනගත යුතු, තේරුම් ගත යුතු, කරගත යුතු සියලු දේ අවසානයි. ඒ අනුව පංචවග්ගීය භික්ඛූන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන එක ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ විද්‍යා විමුක්තිය, ප්‍රඥා විමුක්තිය මතුවෙලා අරහත් බලයටම පත් වුණා. ඒක තියෙන්නේ මේකයි මේ අවසාන වශයෙන්. ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගීයේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දන්තු. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් වඤ්ජමානේ පංචවග්ගයානම් භික්ඛූනම් අනුපාදාය ආසවේ චිත්තානි විමුක්ඛින්සු ති. කියන්නේ ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය, නැවත කෙලෙස් නූපදිනාකර අනුපාදාය විමුක්තිය. ආයි කිසි දවසක මේ බැමිතුන සකස් නොකරන ආකාරයට සියලු බැමිවලින් බැඳීම්වලින් මිදී නිදහස් වුණ. මේක තමා මේ මේ අනත්ත ලක්කන සූත්‍රයේ තියෙන්නේ. වෙන මොකක්වත් නෙමේ ත්‍රිලක්කණය අනිච්ච දුක්ඛ අනත්ත කියන කන සම්පත්තිය. එහෙමනම් ත්‍රිලක්කණ ත්‍රිලක්කණ. දැන් මෙතන මේ අනත්ත ලක්කන සූත්‍රයේ ත්‍රිපිටක කාර්යෝ පරිවර්තනය කරනකොට සිංහලයට මේකට අනාත්ම ලක්ෂණ කියන වචන දෙකම සහමුලින්ම ධර්මයේ විකෘති කරපු, විනාශ කරපු වැරදි අර්ථයක් ගෙනත් දෙන. දැන් අද මිනිස්සු ඔය මේක හේතුව තමයි මේ පරිවර්තකයන්ගේ මේ වැරදි වචන නිසා තමයි මේ අනත්ත තේරුම් ගත්තේ නැහැ. මේ අනත්ත කියන්නේ විපරිණාමය. අපිට කැමතිසේ, රිචිසේ, රුචිසේ, මනාපසේ යමක් නවත්තන්න පවත්වන්න බෑ. ඒකයි අනත්ත. අනාත වෙනවා අපි ඒක අල්ල ගත්තොත්. අත්තසේ ගත්තොත් අනාත වෙනවා. මේකයි නැතුව මේක අනාත්මවාදයක් නෙමේ. බුද්ධ දේශනාව කිසිසේත්ම ආත්ම හෝ අනාත්මවාදයක් නෙමේ. නමුත් අද බුද්ධාගම සියලු දෙනා ඔය දේශකයෝ උගන්නන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ අනාත්මවාදයක් ඇති. නමුත් බුද්ධ දේශනාව අනාත්මවාදයක් නෙමේ. මේක මේ ත්‍රිලක්ෂණය අනිච්ච දුක්ඛ අනාත්ත විග්‍රහ කරපු ධර්මතාවයක්. මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට අදත් නිවන් විවෘත වෙනවා. මේක තේරුම් නොගත්තොත් අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය කියා හිටියොත්, ඉගෙන ගත්තොත්, මේකම ස්ථීර කරගත්තොත් කිසි දවසක කිසි කෙනෙකුට මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කළා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න බෑ. බැමිතුන කපන්න බෑ. ඒ නිසා බැමිතුන කපන්න නම් මේ බැමිතුන සකස් වෙන හැටි නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීම බව තේරුම් ගන්න. මේ නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීම නැවැත්තුවාම අර නිච්ච සුඛාත්ත පජාති වුණාම අර නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා. ඒ නිසා මේක ආනපාන සති සමාධිය නිවැරදිව වැඩීම බව තීරුම් ගන්න. දැන් මේ භාවනා වැඩසටහනට අදාළව ඒ සියලු සූත්‍ර ධර්ම මේ අවසාන අර පංචවග්ගයේ භික්ඛූන් කතං කරණීයං නාපරං ඉතත්තු කරාගත්තා වගේ කීනා ජාති මේ භාවනා වැඩසටහනේ පටන් ගත්තා අක්කන සූත්‍රයෙන්. දැන් මේකෙන් අවසාන දැන් තේරුම් ගන්න ඕන මේ ඔය කෙටි සූත්‍ර සියල්ලකෙම තියෙන්නේ එකම හරය ආනපාන සති සමාධිය අනිච්ච දුක්ඛානත් හැටියට තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත පාන කරලා අනිච්ච දුක්ඛ අනත්ත ආන කරලා නිබ්බිදා කියන තත්වයට පත් වීම. මේ නිබ්බිදා කියන තත්වය තමන් තේරුම් ගන්න ඕන මේ බාණෙන් මිදී නිදහස් වීම. බාණ කියන්නේ බැම්ම බැමිතුන, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැම්මින් නිදී නිදහස් වීම නිබ්බිදා නිවන. නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, තමන් හදාගත්ත බැමිතුනක් තමන් ඇඳලා ඇඳලා තියෙනවා. හරියට අර කරත්තෙට ඇඳුව ගොනා වගේ මේ සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා තද්‍රාභිනන්දනේ, අභිනන්දනයෙන්මයි මේ බැමිතුන කාමතණ්හා භවතණ්හා විභවතණ්හා හැටියට සකස් කරගත්තේ. ඒක තේරුම් ගත්තොත් මේ බැම්මෙන් බාණෙන් ඈඳුත්තෙන් කපල නිදහස් වෙන්න පුළුවන්. කපන්න ඕන, නැතුව මේක නිකන් යටපත් කළා තාවකාලිකව යටපත් කිරීමෙන් පැලස්තර පිළියමකින් මේක කැපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපන්න තියෙන එකම නිවැරදි ප්‍රතිකර්මය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත ආනපාන හැටියට තේරුම් අරගෙන නිබ්බිදා කියන තත්වයටපත් වුණාම විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන තත්වයන් පූර්ණ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා, සාක්ෂාත් වෙනවා. ඒකයි නිවන.
ගෞරවනීය රහතුන් වහන්සේ, මේ අනන්ත ලක්ෂණ සූත්‍රයේ තස්මාය භික්කවේ යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ද වා ඔලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා. මෙතන මේ රූපය 11 ගැන විග්‍රහය කරලා තිනවා.
ඔව්, දැන් රූපයක් ඔය 11ම ඕන පෘථග්ජන පුද්ගලයෙකුට දැන් මේ වර්තමාන මොහොතේ අතීත රූපයක් එන්න පුළුවන්. වර්තමාන මොහොතේ රූපයකුත් එන්න පුළුවන්. අනාගත රූපෙකුත් මෙනෙහි කළ සිහිපත් කරන්න. හෙට මම මෙයාව දකින්න යනවා. ඒ වගේම මේක අධ්‍යාත්මික වශයෙන් එන්න පුළුවන්. දැන් ඇහැට, කනට, නාසයට, දිවට, කයට කියන පහට බාහිර වශයෙන් එන්න පුළුවන්. මනසින් ඇතුළෙන් එන්න පුළුවන් අධ්‍යාත්මික බහිද්ධාව. මේක කටුක වෙන්න පුළුවන්, සුමුදු වෙන්න පුළුවන්. මේක හීන වෙන්නත් පුළුවන්, බාල අර බාල වෙන්නත් පුළුවන්, පණීත වෙන්නත් පුළුවන්. එහපත් මේක දුර වෙන්නත් පුළුවන්, ළඟ වෙන්න. දැන් මෙතන ඉඳන් මේ ගෙදර මේ ඉන්න ඕන කෙනෙකුට දැන් මේ විඥාණයෙන් ගෙදර ගැන සිහිපත් කරන්න පුළුවන්. ඒක දුර. දැන් ළඟ මෙතෙන්දි සිහිපත් කරන්න පුළුවන්. ඒක නිසා මේ 11ම අර මනසට ඔය රූපේ පිළිබඳව වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳව මේ වර්තමාන මොහොතේ එන්න පුළුවන්. ආවොත් මොකද වෙන්නේ? බැමිතුනම අලුතෙන් සකස් වෙනවා. ඒ එන වෙලාවට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිබ්බිදා විරාගා නිරෝධා පටි නිසා ගුණ බැම්ම නිබ්බිදා වෙලා කැපිලා යනවා. මේකම තමයි ධර්මතාවය.
ඒ කියන්නේ අපි දවස් 7ක් හරියටම මේ විදිහට අනුපස්සනා කළා විඥාන හට ගන්න ඉඩ දෙන්නේ නැත්නම්.
ඔව්, දැන් මෙහෙමයි. දැන් දවස් 7ක් ඕකේ ඉන්නකොට විඥානේ සියලු උත්සාහ දරනවා, සියලු උප්පර වැටි සියලු වංචක ධර්ම දානවා විඥාණයට. කොහොම හරි එක එකක් හරි ආහාරයක් ගන්න. කරන්න දෙයක් නැහැ. ඒක සමුදේ ධම්මා. ඒක සමුදේ. ඒක සමුදේ වුණොත් ඒක වැය වෙයි. ඒකට කලබලයක් වෙන්න එපා. ආයිශරයක් ආයි දවස් හතක් ඉන්නවා. හැබැයි අපි අර පැයක් දෙකක් තුනක් දවසක් ඉන්නවනේ. මේක පුරුද්දා. මේක පුහුණුවා. මේ අවස්ථාවේ අපි නිබ්බාන සුවේ ලබනවා. ඉතින් ඒක නිසා එකක් සමුදේ වෙන්න පුළුවන්. ඒකනේ බුදුහාමුදුරු දවස් හතෙන් කරගන්න දියෙන්දී අවුරුදු හතකට දුන්නේ. ඒ නිසා මේක පුරුද්දක් පුහුණුවක් වුණොත් දිගටම කොයි මොහොතේ හෝ Tamanට මේක සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ නිබ්බිදා කියන தত্ত্বය පූර්ණ වෙන්න පුළුවන්. මේ නිබ්බිදා කියන தত্ত্বය තමයි පූර්ණ කරගත යුතු එකම දේ. කලකිරීම එහෙම නෙමෙයි. දැන් මුළු ත්‍රිපිටකයේ නිබ්බිදා තියෙනවා අඩු ගානේ එක 50,000ක් වරක් විතර. සූත්‍ර හැම එකම. හැම තැනකම ඔය පෘථග්ජන මෝඩ උද්ගලියෝ මොකක් කියලාද පරිවර්තනය කළ තියෙන්නේ? කලකිරීම. ඕක කලකිරීමක්ද? ඔක් කලකිරීම නෙමෙයි. කලකිරීම කියන එකේ තේරුම ද්වේෂය. කලකිරෙන්නේ මිනිහෙක් ද්වේෂයක් නිසා, දුකක් නිසා, වේදනාවක් නිසා. නමුත් මෙතන තියෙන්නේ නිබ්බිදා, නොබැඳීම. බැඳීමෙන් නිදහස් වීම.
ඒ කියන්නේ අපි මේකේ පුහුණුවට අපි මේ සරලව ගත්තොත් එහෙම දවසට පැය ඊට පස්සේ මේක 2-3-4 මේ විදිහට තමන් වර්ධනය කරගෙන යන්න ඕනේ.
යන්න ඕනේ. එතකොට අපිට පුරුද්දක් පුහුණුවක් ලැබෙනවා. සමුදේ වෙන්න පුළුවන්. සමුදේවත් ධම්මාව අපය ධම්මා. ඒකත් තේරුම් ගන්න ඕනේ.
ඒ කියන්නේ එතනින්ම කපලා දාන්න.
අපි ඒ සමුදේ වුණාට දැන් බය වෙලා විශ්ෝප වෙලා මේක අත්තර දාලා හරියන්න සමුදේ දවස් 7කින් ආයෙ වෙයි වෙනවා. අපි ආයෙ අලුතෙන් අනුසේ ඉපැද්දෙවි නැන්නම් දවස් 7ෙන් සමුදේ ධම්මාව වය ධම්මා. සමුදේ වෙන්න ඉඩ තියෙනවා. දැන් මේක කරගෙන යනකොට ආනපාන සති සමාධිය Tamanටම එකපාරට මොකක් හරි හේතුවක් නිසා අමතක වෙනවා. විඥාණය තමයි අමතක කරන්නේ. ඒ අමතක කරාට අපි ඒකත් සමුදේ ධම්මාව වය ධම්මා. ඒකත් තේරුම් ගන්න ඕනේ.
ඒ කියන්නේ සමුදේ කියලා කියන්නේ මාරපාර්ශික ධර්ම කියන එකද?
ඔව් මාරපාර්ශික ධර්ම කියන්නේ අර බැම්ම අලුතෙන් සකස් වීමයි සංඋදේ සමුදේ. සංඋදේ වීමයි සමුදේ කියේ සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. එක ප්‍රියමනාප, එක අප්‍රිය අමිහිරිව, එක මානෙ. මේ තුනෙන් කොහෙන් හරි සම්බන්ධයක් අලුතෙන් උපදිනවා නම් ඒක සමුදේදම. හැබැයි ඒ සම්බන්ධය සදාකාලික නැහැ. දවස් හතෙන් අලුතෙන් ඒක අර අලුතෙන් ප්‍රතිසංස්කරණය නොකළොත් ප්‍රභවය නොකළොත් අර අලුතෙන් සමුදේ නොවුන දවස් හතෙන් ඒකත් ඉවර. ඒකත් දැනගෙන දවස් හතක් නැවත උත්සාහ කරනවා. ආයෙ ඉන්න පුළුවන්. ආයෙ එන්න පුළුවන්. ආයෙ උත්සාහ කරනවා. මේක උත්සාහ කරන හැම වෙලේකම Taman නිවෙනවා, නිදහස් වෙනවා, සමන්ද සුවයක් සහනයක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඒක කරගෙන යනකොට යම් සතුටක් සහනයක් සුවයක් එනවා. ඒකට අපි ඒකටත් බැඳින්න ඕනේ. ඒකටත් අපි බැඳින්න. ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න එකයි මේක. දැන් ඔය අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිබ්බිදා විරාගා නිරෝධා තේරුම් අරගෙන අවසාන ප්‍රතිඵලය සබ්බූපදී පටිනිස්සංග කිරීම. ඒක අවසානේ තමයි සබ්බූපදී පටිනිස්සංග. සබ්බ උපදී සියලු උපාදානයන් වලින් විදීව පළවෙනි එක තමයි අනිච්ච අනුපස්සී විහෙරති අනිස්සිතෝ. දැන් මේක තමයි අනිස්සිතෝ ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කිව්වේ. මෙන්න මේ හත අර අගපදී මුලපදයි එකතු කරලා සකස් කරලා දීලා තිනා කර්මස්ථානය. අනිස්සිතෝ ච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති විහෙරති. මේ අනුව කරමින් අනිච්චානුපස්සනාව කරමින් නිච්ච සංඥාව පජහති. අර රූපේ වේදනා සංඥා සංකාර විඥාන පහේම ඒ වගේම දුක්ඛානුපස්සනාව අනුපස්සනා මේ හැමතැනම තියෙනවා. අනුපස්සී විහෙරති අනිච්චානුපස්සී විහෙරති දුක්ඛානුපස්සී විහෙරති අනත්තානුපස්සී විහෙරති නිබ්බිදානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිසග්ගා අනුපස්සී විහෙරති. දෙයිය සත්තාන කුසල සූත්‍රෙත් අද මේ සූත්‍රයේ මේ සූත්‍ර හතරේ තව හුඟා තියෙනවා. අනුධම්ම පටිපදාවට අයිති සූත්‍ර හැම තැනකම තියෙන්නේ මේ නිබ්බිදා අනුපස්සී විහරති තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඒ මග පාර පිළිවෙත කියන්නේ.
එකෙන් ධම්මපදයේ උත්තහනවත සතිමත සුචිකම්මසින් සම්මකාරණෝ කියන එක මෙතෙන්දී ඒකද ඒක මතු වෙනවද?
ඔව් ඒක මතු වෙනවා. නමුත් පාර කියලා නැහැ. ඒකනේ වැඩි දැන් ධම්මපදයක් හැටියට කිව්වා. නමුත් දැන් ඔය උත්තහනවත සතිමත මේක දැන් ඒක අර රජවරුන්ට දැන් ලෝකයා දන්නයි ඒක ගත්තේ. ඒකයි වැඩි. ඒක මේ ලෝකෝත්තර අර්ථයෙන් ගත්තේ නෑ. ගත්තේ උත්තහනවත මේ උත්සාහය දරන මේ ලෝකය හදන්න එකතු කරන්න සංවර්ධනය කරන්න හදන්න ඒක අයිති කරගන්න අල්ල ගන්න ගොඩ ගහ ගන්න ඒකයි ඒක ඒ අර්ථයෙන් තේරුම් ගත්ත මිනිස්සු ඒකයි උනේ. මොකද මේ ධර්මය නැතුව අර පද විතරක් තිබ්බ නිසා.
අරහතුන් වහන්ස මේ රූප වේදනා සංඥා මේ කියලා ගත්තාම එතන මේ සංඥාව කියලා ඉන්නේ ඝන සංඥාවක්
නෑ. සංඥා කියන්නේ ඇහෙන් දකින රූප සංඥාව, කනෙන් අහන සද්ද රූප සංඥා, නාසයට එන ගන්ධ සුවඳ සංඥා, දිවට එන රස සංඥා, කයට එන පොට්ටබ්බ පහස සංඥා, මනසට එන ධම්ම සංඥා. මනසට එන ධම්ම සංඥා අර අතීත දුර සියුම් ගණ මේ 11ටම එන්න පුළුවන්. තේරුණාද? ඒකින්ද මේක තව ඔය සියලු දේවල් වලින් ඔය 165 ප්‍රශ්නම මෙතන තියෙනවා. මේක තේරුම් ගත්ත. නමුත් මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්තොත් ඔය 165ම තේරුම් ගන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න බැරි වුණොත් ඔය එකක්වත් තේරුම් ගන්න බෑ. මේ සංඥාව නෙමේ වරද. සංඥාව නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා රූප වේදනා සංඥා කියන තුනම සබ්බ චිත්ත සාධාරණ චෛතසික. බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් පෘථග්ජන පුද්ගලයෙකුටත් රූප දකින්න රූප සංඥා තියෙනවා. සද්ද සංඥා තියෙනවා. ගන්ධ මේ සංඥා තියෙනවා. ඒ වගේම ඒ සංඥාවෙන් යම් වේදනාවකුත් තියෙනවා. නැත්ති නෑ. එනිසා ඒ රූප වේදනා සංඥා සබ්බ චිත්තාට නවත්තන්නේ කොතනින්ද? සංකාර. අරහතුන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදානුපස්සී විහෙරති අර නවත්තනෝ නොබැඳිනෝ. පෘථග්ජන පුද්ගලයා බැඳිලා සංකාර කරලා විඥාන ශක්තියක් උපදවගෙන අලුතෙන් වේගයක් වේදනාවක් සක්ගමන හදන බැම්ම සකස් කරගන්න. ඒකයි බැම්ම කඩන්න නම් මේ සංකාර දෙකට කඩන්න ඕන. සං අයින් කරන්න ඕන, කාර ඉතුරු කරගන්න. සං තියෙනවා නම් සමුදේ බිහි වෙනවා, සං නැත්නම් ක්‍රියාසිත විතරයි තියෙන්නේ, කාර විතරයි. ක්‍රියාසිත විතරක් කරන අරහතුන් වහන්සේ වූ ආර්ය ශ්‍රාවකේ විඥානය උපදවන්නේ ප්‍රඥාවෙන් කටයුතු කරන. එකයි තේරු. මේ මයික් එක අරන් කියන්න.
අවසර අරියතුන් වහන්ස, දැන් අරියතුන් වහන්සේගේ ධර්ම දේශනාවේ යන වෙලාවට මට මේ එක
ඒක ඉතින් අපේ වරදන්නේ මේ තීන මිද්දේ. ඒක ඉතින් මේක අර අයින් කරගන්න ඕනේ ඔය උපාසකම්මම. දැන් ඈනුන් යනවා නම් නිදිමත එනවා නම් වහාම ඉරියව්ව ඉරියාපතේ වෙනස් කරන්න ඕන. ඔය ඈනුමක් එන්නෙත් යම් අර වේගයක් ගින්නක් ඇතුලේ තියෙනවා. ඈනුම කියන්නේ ගින්නෙන් ගින්න ඇතුලට එනවා. ඒක නිසා ගින්න නිවා ගන්නයි අපි මේක නිවැරදිව කරන්න ඕන. ඒ නිසා උපාසකම්මට මේ බණ අහනකොට ඈනුන් යනවා නම් අර පිටිපස්සට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදින්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේක මෙනෙහි කරනකොට අපි හිතමුකෝ සීඩී එකක් අහනවා කියලා නිදාගෙන එනවනම් අපි ඕනම අවස්ථාවක ඕනම ඉරියව්වක මේ ආනපාන සති සමාධිය කෙරෙන් කරන්න කෙරෙන් නොකෙරෙන තත්වයකටපත් වුණොත් වහාම ඉරියව්ව වෙනස් කරන්න නිදිමතන තීන මිද්ද වෙනවා ඒකයි බුද්ධ දේශනාව ඔව් ඒවා එන්නේ මේ ඇතුලේ තියෙන ඒවා ගත්ත තියෙන වැරදි දෙ නැතුව වෙන කොහෙන්වත් එනවා නෙමෙයි ඔව් ඉරියව් මාරු කරන්න ඕන මිරියව් මාරු කළා විතරක් කමන්නේ නැහැ වැරදි දෙ අයින් කරලා ඒ වෙනුවට හොඳ දෙ ගන්න ඕන එතකොට හරියට ඔව් එතකොට ආනපානම තමයි ආනපාන සති සමාධියේ පීඩීමම තමයි
අර ගෞරවනීය රහතුන් වහන්සේ මේ සුසුම් හෙලනවා කියන දිගු සුසුමක් කියලා කියන්නේ ගින්නමද
නෑ සුසුම් හෙලන එක දැන් සමහර විටක ඕනම කෙනෙකුට ඒ සුසුම්මක් හෙලනකොට බොහොම දැන් මේ ආනපාන සති සමාධිය ඉඳගෙන අපි හිටමුකෝ අපි භාවනා කරනවා කියලා මෙනෙහි කරනවා එතකොට හොඳ සුසුමක් හෙලුවාම මේ වේගයේ වේදනාව ඔක්කොම අපිට අයින් කරන්න පුළුවන් හැබැයි ඒක වායෝ කසිනිය හැටියට භාවිතා කරන්න හොඳ නැහැ මේ සුසුමක් හෙලන එක හොඳයි ඒකෙන් අර වේගයේ වේදනාව සැහැල්ලුවටපත් වෙනවා ඒකෙත් ආනපාන තියෙනවා වේගයේ වේදනාව පස්ස කරනවා අර සැහැල්ලුව ආන කරනවා
අපි දැකලා තිනවා පොඩි ළමයි වගේම පොඩි හාමුදුරුවෝ කල්පනා කර කර ඉඳලා පාරට ඒ විදිහ
ඔහොම කරනවා ඔව් ඒක ඇත්ත ඒ අර අමුතුම වේගයක් වේදනාවක් ආවා ඒක ඒකෙන් අර අපි අර සැහැල්ලුව වේගේ අයින් කළ සැහැල්ලුව ගන්න ඕන ඒකත් අස්සපස්ස ඒක ආස්වාස ප්‍රාස්වාස නෙමෙයි අස්ස පස්ස
කෙනෙක් යා කියන්නේ නැතුව හිතේ තෙරපගෙන ඉඳලා
ඔව් ඒක ඒක අර ඔහම ඔහම ලොකු අර මොකද්ද සුසුම් හෙලනවා කියලානේ ඔය කරන්නේ තමන් දන්නේ නැතුවට තමන්ගේ හිතේ ලොකු ගින්නක් වේගයක් ඇතුලේ තියෙනවා ඒකයි අර පිටකලේ ඒ වේගය පිට කළා සැහැල්ලුව ගන්නවා ඔන්න ඕකේ වරද තමයි මේ වායෝ කසිනේ හැටියට හුස්ම ගැනීම පිටකිරීම මිනිස්සු තේරුම් ගත්තේ ඕක වරද නමුත් ඒක ඒකෙනුත් යම් සැහැල්ලුවක් පසදියක් එනවා නමුත් අපිට තරහක් ආපු වෙලාවට අපි අර තරහ පාන කරලා මෛත්‍රී ආන කළේ නැත්නම් රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා අර මානයක් ආපු වෙලාවට නිච්චසේ සුඛසේ අත්තසේ දෙයක් මැන්න මනිනකොට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි නොකළොත් නිවන් අර බැමිතුන කැපෙන්නේ නැහැ.
එතකොට අපි කියමු යවුණියක් හා යවුණියක් ප්‍රේම කළා වෙන් එකිනෙකේ වෙන්වීමක් තුළදී මෙයාගේ දැඩි තාපයක් එක්කද මේ සීති විහානි කරගැනීමේ මානසිකත්වයකට සමහරුපත් වෙන්නේ?
ඒ වයිටින් තමන් තුළ ඇති අර දස ගින්දර ගින්න තමයි පටිගය ගින්න නිසා සියලු විහානි කරගන්න
හිටිය. එකනේ ඒක හිතට මෙයාට දරා ගන්න බෑ.
දරා ගන්න බැරි වෙනවා. ඒක තමයි පටිග කිව්වේ. කායින්ද පලිගන්නේ? තමන්ගෙම. මේක හරිද?
වැරදි.
තමන්ගෙන් තමන්ට පලි අරගන්න බෑ. මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබා ගත්තේ බොහොම අමාරුයි. දැන් මේ තණ්හාවක් නිසා රාගයක් නිසා දැන් සියලු විහානි කරගන්නවා. ඈ සමහරට පැනල යන්න හදනවා ගෙදරි ඈ ඒ ඔක්කොම පටිගය ඒ
කියන්නේ වියෝගයට පත් වෙච්ච කෙනෙක්ට අපි පෙන්වන්න ඕනේ ආනපාන
ආනපානමයි පෙන්වන්න ඕනේ අස්සපස්සමයි කියා දෙන්න ඕනේ මේ ගින්නක් ඔය තියෙන ඇතුලේ ඔක නිවන්න මේ නිවන්න කරන්න ඕනේ නිබ්බිදා කියන සත්වයට පත් වීම එන කොහොමවත් කරන්න බෑ
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කප්පෘත් පූජාවේ අනුහස් තියනවා දේ කළ යුතුද
මොකද්ද
කප්පෘත් පූජා
ඕක මේ ළඟකදී මේ ව්‍යාපාරයක්කට හදාගත්තේ කන්නේ ඔය දැන් ඔය කප්පෘත් පූජාව හින්දා වෙච්ච දේවල් දැන් අවුරුදු 5කට විතර ඉස්සර ඔය අම්බලන්ගොඩ පැත්තේ පන්සලක මිනිහෙක් ඔය කප්පෘකට ස්වීප් එකක් කනහලෙල්ලුවා ස්වීප් එක ඇදුනලු හාමුදුරුවන්ගේ කරුමෙට හාමුදුරුවෝ ස්වීප් එකත් අරගෙන අර මේ ජයග්‍රහණය කරපු සල්ලි ටිකත් අරගෙන සිවුරුත් ඇරලා පන්සලත් ඇරලා ගියා ඔන්න කප්පෘකේ ප්‍රතිඵල ආනිසංස ඔයිට වැඩිය දේවල් වෙනවා අපිට නොපෙනුනාට ඔය කප්ලුකේ ඔයගොල්ල එල්ලුවාම ගිහිල්ලා ඔය ඔය වගේ දේවල් ඕවා මොකද වෙන්නේ? ණය වෙන වැඩවලට අර ව්‍යාපාරවලට මේවා පාවිච්චි කරනවා. ඉතින් ඒවා මේක මේක මේ අවුරුද්දටම හම්බ කරගන්න ක්‍රමයක් ඔය කප්ලුක. ඕක කොයි කාලෙද තිබුණේ? කවුරුත් 1950 ගණන් වල 60 ගණන් වල මෙතන ඉන්න ඇත්තෝ දන්නවා ඔය කාලේ තිබ්බද කප්ලුක? නෑ. මේ 75න් පස්සේ කප්ලුක හදන්න පටන් ගත්තා. ඉඩිසල ඔහොම එකක් තිබුණේ නෑ කිසිම පන්සලක කිසිම තැනක. ඒ කාලේ තිබුණා සල්පිල්. දැන් ඕව නවත්තලා දැන් කප්ලුක දාලා. දැන් කප්ලුකේ ඕන දේත් දෙල්ලනවා, එපා දේත් දෙල්ලනවා, වැඩක් ඇති දේත් නැති දේත් විනාශකාරී දේවල් තමයි 90%ක් කියලා. උපාසකම් මහන්නේ ඔක්කොම මේ වැඩක් නැති ප්‍රශ්නමයි. චෛත්‍යයට සිවුරු පළඳනේ කර වත්තේ අර තිරරෙදි වටන එකද? දැන් සිවුරු අඳින්නේ විලිවහ ගන්න චෛත්‍යයට තියෙනවද විලිවහ ගන්න? ඕවගේ මෝඩ උපාසකම්මල තමයි ඕවා ගිහිල්ලා කරන්නේ. අර හාමුදුරුවත් හොඳට ගුණාට අඳනවා. ඉතින් මේ මිනිස්සුත් දැන් ඔහොම එකක් වුණා. දැන් මේ මම මේකේ පන්සල කියන්නේ අද ප්‍රසිද්ධම හාමුදුරු නමක් ඔය මිනිස්සුත් මේ බස් ගානක් ගෙනහිල්ලා රුවන්මැහැලි මහසෑය වටේට හත් වටක් මේ වගේ කරලා අර අටපිරි කරත් තිබ්බා. ඊට පස්සේ මේකේ තියෙනවා ලක්ෂ ගානක් වටින මුගාල්ල පැත්තේ මුස්ලිම් මුදලාලි කෙනෙක් ලොරි තුනක් අරගෙන සමන් මහත්තයා දන්නවා සමන් මහත්තයාමයි මේ කතාව ප්‍රහැදිලිව කිව්වේ. ලොරි තුනක පටවාගෙන ගියා අර මුස්ලිම් මිනිහා මේ තිර ටිකයි අටපිරි කරා. අර හාමුදුරුවන්ට ඒ කාලේ හැටියට ලක්ෂ 6-7ක් සල්ලි මුස්ලිම් මුදලාලි ඔන්න ඔය පිරික ඔය චෛත්‍ය වටේට කරපු අර තිර පූජාව අටපිරි කර පූජා. ඔක ව්‍යාපාරයක්ද ණයවීමක්ද? ඔය කියපු හාමුදුරුව මං කියන්නේ නම් මේක හොඳ නෑ පුද්ගලයෙක්. නමුත් අපේම සිවුරු ඇඳගත්ත හාමුදුරු නමක් ඔය මෝඩ උපාසකම්මල උපාසක මහත්තුරුන්ව රවට්ටගෙන අර සියලු දේ කරලා ලක්ෂ 5ක් හොයාගත්තා. ණය වෙන ගාන මං හිතන්නේ ඔය හාමුදුරුවන්ට කල්ප කාලාන්තරයකටවත් ගියන්න. අර ණය විනයට සස්නා බලන්න බැරුව ණය වුණා. මහන වෙලා කරන වැඩ. දැන් අර ඊයේ කිංචු සූත්‍රයේ මොකද කිව්වේ? ඈ මේ වැඩ චීවර හේතුව, පිණ්ඩපාත හේතුව, සේනාසන හේතුව කළොත් මොකද වෙන්නේ? ණය වෙනවා. ඒක නිසා ඔයගේ දේවල් වලට රවට්ටන්න රැවටෙන බෞද්ධයෝ ලංකාවේ මෝඩ ගුඩ බෞද්ධයෝ උපාසකම්මල ඔය වගේ වැඩි. තේරුම් ගන්න ඕන. දැන් ඔය ඔයාගේ මෝඩ වැඩ කරන අය අර හාමුදුරන්ටත් මේ සංසාරේ ණය ගන්න දෙනුවට උදව් කරනවා, උපකාර කරනවා. ඒකත් තේරුම් ගන්න ඕන.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ බෞද්ධයා නාලිකාවෙන් ලොකු විනාශයක් වගේ සිද්ධ වෙන්නේ නැද්ද දැන්?
සිද්ධ වෙනවා. 100%ක් නෙමෙයි 100,000ක් සිද්ධ වෙනවා. නමුත් ඒගොල්ලෝ කියවයි එහෙ නැහැ. ඕක ව්‍යාපාරය. ඕක පුදුම ව්‍යාපාරය. මිනිසු රත්තරම් බඩු අර මෝඩ උපාසකම්මල එතෙන්දිම රත්තරම් වලලු එතෙන්දිම පූජා කර. ඈ? ඔයගේ මෝඩ වැඩ කරන්නේ. මේ ලංකාවේ බුද්ධාගම කියන එක දැන් කප්රුක ඔය ඔයගේ පූජා ඔය සියලු දෙයට මේ වගේ මෝඩ වැඩ කරලා මේ ණය වෙනවා. ඒකනේ මේ ණය විනයට බහා ගලපා බලන්න ඕන කියන්නේ. ඔය කරන මිනිස්සු තේරුම් ගන්න ඕන තමන් කොච්චරනම් මේකේ ණය වෙනවද කියලා. අනිත් පාර අපි දැන් දැනගත්තට පස්සේ ඔය පින්වතුනුත් තේරුම් ගන්න ඕන ඒ වගේ තව කෙනෙක්ව ණය කරවන වැඩවලට කිසි දවසක සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න එපා. ඒ වෙනුවට අර පිරිකරක් දුන්නට පරිස්කාර හැටියට පරිහරණයට උපකාරකදී පරිස්කාර. සිව්පසය පරිස්කාර. ඒක දෙන්න ඕන. නමුත් අර ව්‍යාපාරයකට හේතු වෙනදී අනාචාරයට අර අගෝචරේ චරන්නෝ අනාසරේ නිසින්න වුණොත් ඒක ණය වෙන වැඩ. ඒ වගේ දේවල් නිසා සල්ලි අර ස්වීප් එක ඇදුන හාමුදුරුව පන්දලත් අත්තර දාලා රිවුරුත් ඇරලා ගියානේ සල්ලි ටික. අර කවුද අර ස්වීප් එක කවුද මේකට මූලිකයා? අර මෝඩ ගුඩ ස්වීප් එක එල්ලුව උසවාසකම කෙනෙක්ද දන්නේ කවුද දන්නේ නැහැ. කවුරු හරි වැඩේ කළා. ඒකෙම වර නැගීම නිබ්බිදා නිබ්බින්දන් නිබ්බින්දති නිබ්බින්දස්මි නොබැඳීමම. නොබැඳීමෙන් පවතිනවා. නොබැඳී බැඳීම අවසන් වුණා අන්ත වුණා. ඒකමයි
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ශ්‍රී සද්ධර්මය අර්ථ නිරුක්ති පටිභාන සහිතව තව කෙනෙකුට පැහැදිලි කිරීමේ හැකියාව නොමැති වුණත් රාග දේශ මෝහ සිතට එන සිතුවිලි හඳුනාගෙන ජීවත් වීම සෝවාන් ඵලයද
කියලා. ඔව් ඒක ඇත්ත. දැන් තමන්ගේ වැඩේ කරගන්න මේක මේ ආනපාන සති සමාධිය හරියට අහලා මේක කර ගැනීම හොඳටම ඇති. තව කෙනෙකුට කියා දෙන්න නම් එතෙන්දි අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා යම් තාක් දුරට දැනගන්න ඕන තේරුම් ගන්න ඕන හරියට. දැන් මේක මේ වගේ වැඩක්. දැන් ඔන්න හොඳ වෛද්‍ය විශේෂඥෙක් හොඳ බේත් පෙට්ටක් හදනවා අපිටමක මොකක් හරි රෝගයකට. දැන් අනික් සියලු රෝගෙන් මේ බේත්ේ තියෙන මේ බේත් පෙට්ටේ තියෙන කෙමිකල්ස් මොනවාක්වත් දන්නේ නැහැ. හැබැයි මේ බේත් පෙට්ට මේ ලෙඩේට සුව වෙන්න හරි කියලා. ඒක නිසා මේ බේත් පෙට්ට මොනවා මිසක් අර වෛද්‍යවරු දන්නේ නැහැ. ඇනලයිස් කරලා බලන්නේ නැහැ මේකේ තියෙන මේවද 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 කියලා. ඉතින් ඒක නිසා දැන් අර එක වෛද්‍යවරයෙක් එක විශේෂඥයෙක් එක කෙමිස්ට් කෙනෙක් මේක හදනවා. ඒක මේ බේතට හරි පරිශන කරලා බොහොමම. ඊට පස්සේ අනික් සියලු වෛද්‍යවරු ඒ බේත මේකට දෙනවා. එතකොට වෛද්‍ය අර වගේ තමයි. එතකොට බුදුහාමුදුරුව නැමැති වෛද්‍යවරයා මේක හොයාගත්තා. අනික් සියලු දෙනා මේ බේත් පෙට්ට බීලා නිවන් දකින. නමුත් මේ බේත් පෙට්ට අර බුදුහාමුදුරුව හැදුව බේත් පෙට්ට දැන් එන්න 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 බාල කළා. අර දැන් අර කෙමිකල් සංයෝජ ඔක්කොම වෙනස් කළා, විකෘති කළා, අඩු කළා. දැන් බේත් පෙට්ට අරවිද මහත්තයා අර බේත් පෙට්ට දුන්නට හරියයිද? දැන් හරියන්නේ නැහැ. ආයිසරයක් අර අර්ථ ධර්ම නිරුක්ති පටිසම්විදා විග්‍රහ කරලා මේ බේත් පෙට්ටේ තියෙන සියලු දේ ආයිසරයක් තව කෙනෙක් මතු කරලා පෙන්නුවොත් ආයිසරයක් අර බේත් පෙට්ට නිවැරදිව හැදුවා වෙනවා. ආයිසරයක් නිවන මතු කළා. ඒක තමයි සියලු බුදුවරු කරන්නේ. සියලු බෞද්ධරා දමන්නට උපකාරක ධර්මය ඒකයි කරන්නේ. ඒක නිසා බේත් පෙට්ටක් හදලා දුන්නට පස්සේ හැදුව දවසේ ඉඳන්ම ආයි හදන හැම වෙලේම බාල වෙනවා, අඩු වෙනවා, වෙනස් වෙනවා, විකෘති වෙනවා. ඒ කාටවත් නවත්තන්න බෑ. එක එක මිනිසුන්ට දැන් ඔය සිංහල වෙද මහතුරුනෝන්ලා දන්නවනේ. දැන් හරියටම දැන් කස්තුරි ගන්න ඕන එකකොට කස්තුරි ගන්නේ නැහැ. තව ඔය ගණම් වේවා තියෙනවා, ඒවා වෙනස් කරනවා අඩු ගන්න. ඉතිකොට බේද ලෙඩේ හරියනවද? දැන් බේත් සීට්ටුවේ තියෙනවා, නමුත් හරියට දාන්නේ නැතිකොට වැඩක් නැහැ. මේක තමයි හේතුව. ඒ නිසා බුදුහාමුදුරුව හරියටම ප්‍රත්‍යක්ෂ අද්දුටු සත්‍ය වේතක් හදලා දුන්න සංසාර රෝගේ. වචන ටික තියෙනවා. වචන ටික කියවා කියා හිටියට මේක වැරදියට පොඩි කොහේ හරි අර වචනේ අර්ථ ධර්ම නිරුක්ති වැරදුන ගමන්ම වේත් පෙට්ට වැරදුනා වගේ මේ ධර්මයත් වැරදි. දැන් ඒක අද්දුටු සත්‍ය නැහැ.
ගරුතර ස්වාමීන් වහන්ස පටිච්ච සමුප්පාද චක්‍රයේ එන නාම රූප සහ සලායතන කියන කාරණා දෙක අතර වෙනස පැහැදිලි කරලා දෙන්න ලෙස ගෞරවයෙන් ඉල්ලනවා.
ඔය මහත්තයාට ඉතින් මම මේක පොඩ්ඩක් උදාහරණකින් කියන්න. නාම රූප සලායත. නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය නාම රූප. අඤ්ඤාමඤ්ඤෝ එන්න පුළුවන්. දැන් කෙනෙක් පාරේ යනවා. පාරේ යනකොටම මේ සලායතනය කියන්නේ ඇහැකන නාසය දිවකය මන හය ආයතන. අහක යන කුණු එකතු කරගන්න ආයතන. මේ නහයට එනවා කොහේ හරි කඩේක වඩේ බදින සුවඳක්. වඩේ බදින සුවඳක්. සුවඳ ආවේ කොහටද ගෑවුනේ? නහයට ස්පර්ශ. දැන් එකපාරට ඔය පුද්ගලයා මේ වඩේ බදින සුවඳ ආව ගමන්ම වඩේ කියන නම තේරුම් ගත්තද? කටට කෙල වුණාද? වඩේකේ පාට ස්වරූපයේ ස්වභාවය දැක්කද? කර කර ගන්න අර කනකොට එන කර දැක්කද? කෙල ඉනුවද? ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම ඔය වඩේක සංඥාව නාම රූප. වඩේකේ නම රූපය හැටි සියලු දේ ආවද නැද්ද? ඔන්න ඕක තමා සලායතන පච්චයා නාම රූප. ඊට පස්සේ නාම රූප පච්චයා විඥාන වෙනවා. විඥාන පච්චයා සංචේතන සංකාර. සංකාර පච්චයා වේදනා. දැන් වේදනාවක් ආවා. වඩේක කෑමට තණ්හාවක් ආවා. වඩේ හොයාගෙන ගියා, උපාදානය කරගත්තා, කෑව, බඩේ ලෙඩේ හැදුනා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය. ඔන්න ඕකයි පටිච්ච සමුප්පාද විග්‍රහය. ඔය නාසයට විතරක් නෙමෙයි ඇහැට කනට නාසයට අර ආයතන හයෙන් කොහාට අරමුණු වුණත් ඕක තමයි ප්‍රායෝගිකව පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අවිද්‍යා මූලයෙන් සිද්ධ වෙන්නේ. ඕක කුසල මූලයෙන් නම් අර සුගඳ තේරුම් ගත්තා. අර වඩේක බව දැනගත්තා. දිත්තේව දිත්ත මත්තං, සුතේව සුත මත්තං, මුතේව මුත මත්තං, විඤ්ඤාති විඤ්ඤාත මත්තං, නෙව ඉද න උර. ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ, විඤ්ඤාණයට ගියෙත් නැහැ. ආනපාන කළා, එතනින්ම ඒක ඉවරයි. ඒකේ ආස්වාදයකුත් නැහැ, වේදනාවකුත් නැහැ. දැනගත්තා. දැනීම් මාත්‍රයකට පමණක් සීමා වෙලා ඒකෙන් මිදුණා. නිබ්බිදා වුණා. ඔන්න කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහ. අර නම අකුසල. දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ වගේ තමයි වැඩ කරන්නේ.
ගෞරවනීය ස්වාමීන්
වහන්සේ, මේ ඔය පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ අර රේණුකානේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒ ආත්මෙට කොටසක්, ගිය ආත්මෙට, මේ ආත්මෙට කොටසක්, මතු ආත්මෙට කොටසක් නෙමෙයි. දැන් ඔය රේණුකානේ හාමුදුරුවෝ අර විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි, හැබැයි විසුද්ධි මාර්ග කාර්යය නම් පැහැදිලිව කිව්වා. විසුද්ධි මාර්ගයේ අවසාන පිටු දෙකේ තියෙනවා, මම මේ බුදුහාමුදුරුවන්ගේ මේ හෙලාටුවාවේ තිබිච්ච පටිච්ච සමුප්පාද විග්‍රහය මගේ මේ පාලි භාෂාවෙන් විග්‍රහ කරන්න ගිහිල්ලා මං මහමූදේ අතරමං වුණා කියලා පැහැදිලිව අර පටිච්ච සමුප්පාදේ විග්‍රහය කරන්න ගිය බුද්ධඝෝෂ හාමුදුරුවෝ නම් පිළිගත්තා, කිව්වා, ලිව්වා. නමුත් ඒ වැරදි පටිච්ච සමුප්පාද විග්‍රහයම මේ රේණුකානේ හාමුදුරුවෝ ඒකම ගරුකොට ගුරුකොට ඒ විසුද්ධි මාර්ගයේ තියෙන ටිකම ලියන්න ගිහිල්ලා අර පටිච්ච සමුප්පාද විවරණ කියලා මෙච්චර විතර පොතකුත් ලියලා චක්‍ර ඇඳලා ඒ බවට කොටසක්, මතු බවට කොටසක් ඇඳලා මිනිස්සුන්ව සහ මුලින්ම මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන උතුම් ධර්මය විකෘති කරලා විනාශ කරලා අපාය ගියා. ඔව්, ඒකයි උනේ. ධර්මය විකෘති කිරීම, විනාශ කිරීම දැන කළත් නොදැන කළත් ආනන්තරිය පාප කර්මයක්. ඒක ඒවා කවදක්වත් වළක්වන්න බෑ.
ස්වාමීන් වහන්සේ, එතකොට වඩේ එකක් දැන ගැනීම සංඥාව?
වඩේ කියන දැන් ආවේ කොහටද? නාසයට. හැබැයි කටට කෙලෙමුණන්නේ මොකෝ? අර සංඥාව. සලායතනෙටම සංඥා එනවා. අනිත් පාර දැන් හරියටම මනසට වඩේකේ පාට, රස, කර කර මේ සියලු දේ. නම විතරක් නෙමෙයි, නාම රූප දෙකම එනවද නැද්ද? ඒක තමයි පටිච්ච සමුප්පාද විග්‍රහය.
එතකොට ඒක කපා හරින්නේ
සම්පස්ස අයින් කළොත්, සම්පස්ස අර වේදනාව ආනපාන කළොත්, අර සම්පස්ස ආනපාන කළොත් ඒක ආවා. ඒක අපිට එන එක අපි පාරේ යනකොට උලංග උලඟට වඩේක පදින එක අපිට නවත්තන්න බෑ. ඒක සබ්බචිත්ත සාධාරණ. අපිට එනවා රූපයක් එනවා. වේදනා සංඥා තුනම අපි කරන්නේ නෑ සංකාර. සංකාරෙන් නම් නවත්තන්නේ. කොහොමද? සබ්බේ සංකාරා අනිච්චාති. සබ්බේ සංකාරා දුක්ඛාර ආයිසරයක් අර ඔය දැන් අනුදම්ම සූත්‍රයේ තියෙන අනිච්ච දුක්ඛානත් වෙන මොකක්වත් නිබ්බිදා වෙනවා. නිබ්බිදා වුණත් අපි දැන් වඩේ පස්සේ යනවාද? නෑ. අපි දැන් අපේ ගමන යනවා. අර වඩේ පස්සේ ගිය මිනිහා උපාදානය කරගෙන වඩේ අයිති කණු බවට පත් වෙලා අර බඩේ ලෙඩේ හදාගෙන අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස ඔක්කොම අයිති කරගෙන ඔන්න ඕකයි පටිච්ච සමුප්පාද විග්‍රහය. නැතුව මේ මහා අපිට අහස පොළොව ගැටලා ගන්න දෙයක් නෑ මෙතන තියෙන්නේ. මේ අපි ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් වරණ අර තදූපයම් පටිච්ච වෙච්ච අර මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ තියෙනවා තදූපයම් පටිච්ච මේ හයම. මේවමයි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාව. නැතුව මේවම මේ කොහෙවත් ලෝකේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. මේ තමන් ගාවම තියෙන දේ තමන්ට නොතේරෙන එක නිසා තමයි තමන් අර කැමැත්ත ප්‍රියමනාප දෙයක් තියෙනවා නම් බැඳිනවා. එහෙම නැත්නම් දෙවෙනි වේශයෙන් ගැටෙනවා. දෙකම හැබැයි අර බැමි සකස් වීම මේක හොඳට තේරුම් ගන්න ඕන. ප්‍රියමනාප දෙයට ඇලීම වගේම අප්‍රිය අමීරි දෙයට ගැටීමත් ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීමත් තුනම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අවිද්‍යාවෙන් ක්‍රියාත්මක වෙන්න හේතු වෙනවා.
අවසරයි අරහතුන් වහන්ස, මෙච්චර ගැඹීර ධර්මයක් දේශනා කළ බුදු පියාණන් වහන්සේ ගැනත් ඔබ වහන්සේ ගැනත් කතා කරනකොට මේ ඇහැට කඳුලක් කෙනකොට ඒක පටිගයයි.
ඒකත් අර මේ මේ යම් ආකාරයක වේගයක්. ඒකත් අර ප්‍රිය මනාප දෙයින් වේගයක්. ඒකත් උපේක්ෂා සිටින් ඉවසන්ඩෝ. ඒකත් පරිවර්ජනා පහතබ්බා. ඒක අර විනෝදනා පහතබ්බා කරන්නේ. ඒකෙන් ඒකෙනුත් වැඩක් නැහැ. අපිට ඒකෙනුත් වැඩක් නැහැ. ඒක නිසා මේ අර අන්ත දෙකෙන් කොයිකට ගියත් වැරදි. අන්ත දෙකම උභයන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපද භගවතේන අභිසම්බුද්ධාගේ වේ. දෙකක්වත් ඉන්න බෑ. රාගයෙන් තුරයි, ද්වේෂයෙන් තුරයි, මෝහයෙන් තුරයි, ඇලීමෙන් තුරයි, ගැටීමෙන් තුරයි, මුලාවෙන් තුරයි. අර කොච්චර ප්‍රියමනාප දෙයක් වුණත් ඒකෙන් උද්දාම වෙන්න. කොච්චර අප්‍රියමීරි දෙයක් වුණත් ඒකට කලකිරෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, පටික වෙන්නෙත් නැහැ. කම්පණය ඒක චිත්තං යස්ස න කම්පති. ඔය දැන් ඔය පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස න කම්පති හරියටම මේ නිවනට තේරුම් ගත යුතුයි. එතකොට මේ මහා මංගල සූත්‍රයේ තියෙන මගුල් ගාටක් හදන එකක් නෙමෙයි මේ නිවන. අද මහා මංගල සූත්‍රයත් අනිත් පැත්ත කන පිට ගහලා මිනිස්සුන්ට මගුල් සක්වල හදන්න යනවා. බුදුහාමුදුරුව මගුල් සක්වලේ මිදෙන්න කියපු දේ මගුල් සක්වල හදන්න යෑම තමයි අද කරන්නේ. සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයමයි සාරියුත් හාමුදුරුවෝ ඒක පස්සේ කාලෙක ආයි කිව්වා. සත්‍ය විභංග සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බොහොම පොඩි සුළු වෙනසක් තියෙන්නේ. මොකද ඒකේ අර මුල් කෑල්ල පොඩ්ඩක් වෙනස් කරලා තිනවා. සාරියුත් හාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ එදා දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රයම නැවත සත්‍ය විභංග සූත්‍රයේ ආයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍ය විභංග සූත්‍රෙමයි තියෙන්නේ. ආයි වෙන එකක් නැහැ. චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා tie. ත්‍රිපරිවට්ටන් දවස 10කන් ආරකට.
ගරු ස්වාමීන් වහන්සේ, මේ චිත්ත වේගියත් මේ විශ්වයේ තියෙන බ්‍රහ්මණයේ මේ වේගියත් සම්බන්ධතාවයක් තියෙනවද?
තියෙනවා අප්පොයි. චිත්ත වේගෙන් තමයි මුළු ඔක්කොම බ්‍රහ්මණය කරන්නේ. විඥාණයෙන් කටයුතු කරන සියලු සත්වයෝ බ්‍රහ්මණ වේගයක් ඇති කරනවා. වේගයක් කිරණ ශක්තියක් එළියට දානවා. එතකොට අර කළු කිරණයි සුදු කිරණයි දෙපැත්තට යන. දෙපැත්ත ඊට පස්සේ කරගෙන ගන්නවා. එතකොට අර පෘථග්ජන පුද්ගලයෝ සියලු අය නිකුත් කරන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කළු කිරණ. සුදු කරන්න නිපද වන ඇත්තින්නවා මෙත්තා කරුණා මුදිතා උපේක්කා. ඒවා ඒ පැත්තට යනවා. එතකොට මේක අර බ්‍රහ්මණය වෙනවා සම නොවූ හැම අවස්ථාවකම බ්‍රහ්මණය වෙන්න පටන් ගත්ත. නැතුව මේක වෙන මොකක්කත් මේ ආපෝතේජෝ වායෝ පටවි හතර මේ පෘථිවියේ ඔක්කොම තියෙන ආපෝතේජෝ හිර සඳු ග්‍රහ තරු මේ සියලු දේ ආපෝතේජෝ වායෝ පටවි හතර මහභූතත්. මහභූත හතරම කැරගෙන්නේ බ්‍රහ්මණය වෙන්නේ විඥාන ශක්තිය දෙපැත්තක් තියෙන නිසා. එක පැත්තක් විතරක් වුණත් මොකද දැන් සියලු මිනිස්සු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරගත්තොත් එක පැත්තකට විතරයි බර. මොකද වෙන්නේ? ලෝක විනාශය ටක් ගාලා අර කැරගීම එක වේග සීමාව ඉක්ම යනවා කැරගීම එක කැරගෙන නැතුව යනවා දෙකෙන්ම ගිනි ගන්නවා. ඒ වගේම මේක හරියට 100%ක් සම වුණොත් ඒත් කැරගෙන්න බෑ. නමුත් එහෙම සම වෙන්න බෑ කවදක්වත්. ඒක ධර්මතා කැරගීමට. ඒකනේ ඔය දැන් මේ කැරගීම වැඩි අඩු වෙන්නේ ඒකනේ. දැන් අපි මේ ඔය ලෝකේ කරගෙන එක බැලුවහම ඊගාවට තමන්ගේ ශරීරයට ඕක ගලපන්න තියෙන මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර. දැන් අපි බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේමකෝ අර රාග දේශ මොහ වැඩි වුණා. වැඩි වුණ ගමන් මේක පිරිසිදු කරන්න කැරගීම වැඩි කරනවා. අර කුණු කොහොමද සුද්ධ කරන්නේ? දැන් හුලං හමන්නේ ජලය ගලන්නේ වැහි එන්නේ අර රාගදේශමෝහ වැඩි වුණාම. එතකොට කැරගෙනවා වැඩි වෙනවා. කැරගෙන වැඩි වුණාම තමයි අකුණු ගහන්නේ අරව මේවා මහපැන්. ඒ වගේ තමයි අපි දැන් මේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරනකොට අපේ ලේ අපිරිසිදු වෙනවා වැඩි වෙනවා. එතකොට වෙන්නේ මොකද? ලේ භ්‍රමණය වැඩි වෙනවා. වේ භ්‍රමණය සීමාවකට විතරක් අර බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා. ඒ සීමාව ඉක්මලා ගිය ගමන් හાર્ට් ඇටැක්. ඒ සීමාව අඩු නම් ලෝ බ්ලඩ් ප්‍රෙෂර්. නැතු වෙන මොකක්වත් නෙමෙයි. ඔය රාගය ద్వේෂය මෝහය වාපිච්චෙම තුනමයි ඕක. ඕකමයි මේ වෛද්‍ය විද්‍යාව වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ බුද්ධ දේශනාව සියලු නවීන විද්‍යාවන්ට සියලු විද්‍යාව පරම සත්‍ය හැම තැනකම ඕන තැනක හොයලා විග්‍රහ කළ විස්තරලා ඕන තැනකට ගලපන්න පුළුවන් දහමක් මේක. මේක යොදන්න බැරි තැනක් මේ ලෝකේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඇත්තින.
එතකොට අරිතුන් වහන්ස මේ දැන් මනෝවිද්‍යාවේ අපි පහුගිය කාලවකවානුවේ ඉඳලම ලංකාවේ දක්න දෙයක් තමයි මේ ඉලක්කයක් දීලා චිත්තරූපමවලා මේ ඉලක්කේ ජයගන්නේ කියලා පෙළඹවීමක් සිද්ධ කරනවා. මේකේ මේකින් සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම රාගයෙන්
පුරන්නේ අර සංවර්ධනය. සංකියන්නේ රාගය ද්වේෂය මෝහය වර්ධනය කරන. ඒකෙටින් ඉලක්කේ හරියයි. එතකොට වෙන්නේ මොකද? මේ පොළව ජලය වාතය බ්‍රහ්මණය ඔක්කොම වෙනස් වෙනවා, විකෘති වෙනවා. ඒකයි සංවර්ධනය කියන වචනේම තියෙන රාග දේශ මොහ වර්ධනය වෙනස් කිරීම.
දැන් එතකොට අපි දැකලා තියෙන දේ තමයි මේ ඉලක්කය කළා හඹාගෙන යද්දී ඒ පුද්ගලයා
දන්නවා හැම මිනිහෙක්ගේම අර චිත්තාවේගයේ වේදනාව ආවේගයේ විඥාන ශක්තිය එන්න එන්න ක්‍රමානුකූලව වැඩි වෙනවා.
එතකොට එයා තුළම පීඩනයක් ඇති
වෙනවා. පීඩනයක් ඇති වෙනවා. පීඩන ඇති වෙලා යාම අර වැඩ කරනවා. අර ඉච්ඡ පාපිච්ඡ වෙනවා. ඉච්ඡ මහිච්ඡ වෙනවා. මරිච්ඡ වෙනවා. අත්තිච්ඡ වෙනවා. ලාභිච්ඡ වෙනවා. ඉච්ඡාමිච්ඡ වෙනවා.
ස්වාමීනි, එතකොට දැන් හැම පුද්ගලයෙක්ගෙම ওই කායික රෝගවලට හේතු ওই රාග ද්වේෂ මොහ කියන එකේ
වාපිච්ඡම් තුන තමයි. රාගයෙන් සෙමකෝප වෙනවා, ද්වේෂයෙන් පිටකෝප වෙනවා, මෝහයෙන් වාතේ කෝප වෙනවා. වාතාබාධා, පිට්ඨාබාධා, සෙම්මාබාධා. තව තියෙනවා ඔය තුනෙන් කම්මජා ආබාධා. ඒ වගේම තවත් තියෙනවා උතුජා ආබාධා. දැන් වැස්ස වෙලාවක අපි ගියොත් එළියට තෙමුණොත් ඒක මොකද්ද? උතුජා බාද. මොකද්ද කෝප වෙන්නේ? සෙම. එකක් කෝප වෙලා අනිකන් ඉන්නවද? තුනම වාපිච්චෙම් තුනම ඒ මොහොතේම කෝප වෙනවා. ඒක නිසා ඒක තමයි දැන් අපි අර වැස්සට නොයන්නේ මොකද? දැන් අවුවේ කුඩයක් කියලා ගන්න නැතුව එහෙම නම් මේ ගිනි අවුවේ හිටියොත් එතකොට අර තේජෝ ශක්තිය රස්නේ අපේ හිතේ අපේ මේ ශරීර කූඩුවේ තියෙන ආපෝ තේජෝ වායෝ පටවි හතරම මෙයා වෙනවා. අම්පණය වෙලා අර ඔක්කොම තේජෝ ශක්තිය වෙනස් වෙලා පිට වෙනස් වෙනවා.
ස්වාමිනිය අර ඍතු නියාම බීජ නියාම එතකොට ඒ
කියන්නේ ඒ නියාම ධර්ම තමයි. ඔය නියාම ධර්ම තමයි හතරම තියෙන. පහක් තියෙනවා. දැන් ධම්ම නියාම, කර්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම, ඍතු නියාම. වහම එකටම ක්‍රියාත්මක වෙනවා. සම වුණොත් අරහන පාන සති සමාධිය වැඩෙනකොට අරවා ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. ඒවා තියෙනවා. ඒවා නියත ධර්ම. ඒවට අපි අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මාර්යාගේ උතාරයට, මාර්යාගේ ආරම්භණයට අහුවෙන්නේ නැහැ කියන්නේ. මාර්යාගේ ආරම්භණයට අහුවෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. වාපිච්චම් තුන වෙනස් කළොත්, විෂම කළොත්, විකෘති කළොත්, කිලුටු කළොත්, අඳුරු කළොත්, පිරිසිදු කරනකොට මාර්යාගේ උතාරයට අහුවෙන්නේ නැහැ.
ස්වභාවිකත්වයට ලං වෙනකොට.
ස්වභාවිකත්වය පිරිසිදු බව, විකෘති බව නෙමෙයි, ප්‍රකෘති බව. රාගය, ද්වේෂය, මෝහය විකෘති කිරීම ප්‍රකෘති භවෙන් වෙන්වීම, ඉවත් වීම, අයින් වීම.
අසර ස්වාමීනි, අපේ රටේ ගොඩක් වෙලාට පාසල්වල දරුවන්ට මව්පියන්ගේ ගුණ ගැන ඉස්මතු කරන්නට කියලා අර මව්පිය ගුණ වන්දනා වගේ වැඩසටහන් කරලා අවසානයේදී දරුවෝ දෙමව්පිය ඔක්කොම අඬනවා, ශෝක වෙනවා. ඒක ධර්මයත් එක්ක කොහොමද ගැලපෙන්නේ?
ඒක කිසිම ධර්මයක් නැහැ. මව්පිය ගුණ මෙව කරනවා කියලා නිකන් මේ ඇලීම බැඳීම වැඩි වෙනවා, ඊට පස්සේ ගැටීම එනවා. ඇලීම වැඩි කිරීමක් ඔය. හරියට යුතුකම් වගේ කීම් ඉටු කරන්න ළමයින්ට කියා දෙනවා නම් හරියට හරි. කාටත් මොකද උගන්වන්න ඕන? යුතුකම් වගේ කීම් ඉටු කරන්න. ගුණ දහම ඒක. නැතුව ඔය කියන දේ, ඔය කරන දේ එහෙම මේ මව්පියන්ට හෝ ළමයින්ට හෝ කරන හොඳක් නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් ඔතන කරන්නේ අන්තවාදී ලෙස මේ අද ඔය මව්පිය ගුණ කියලා. නමුත් දරුවන්ට ඔය පොඩි කාලේ ඉඳන් ගෙදර ඉඳන්ම යුතුකම වගකීම ඉටු කරන්න කියා දෙන්න ඕන. වෙන මොනව නොතිබුවත්. හැබැයි තව එකක් තියෙනවා, මේකෙ තියෙනවා අනපාන. යුතුකම වගකීම ආන කරන්න ඕන, අයිතිවාසිකම් බලාපොරොත්තු අවම කරන්න ඕන, ඉවත් කරන්න. එතකොට හරියටම හරියනවා. දැන් අපි හිතමු, දැන් අපේ සිංහල පරණ කවියක් තියෙනවා. මොකද්ද? මැනලද පුරේ පුතේ කිරි දුන්නේ මම නුඹට, ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට. ඔය කවියෙක් අම්මගේ කටින් ඔය කතාව කවිය කියන. ඔය කවියයි කියන්නේ. මේකේ වරදකාරයා කවුද? ඈ? දැන් ඔය මහත්තයා කියන්නේ වරදකාරයා කවුද? අම්මා. අම්මා යුතුකම් වගේ කීම් ඉටු කළේ නැහැ. දැන් දරුවට. දැන් අම්මා දරුවා ගාවට ඉල්ලනවා. ඉල්ලන්න යනවා. හරිද? වැරදි. දරුවට යුතුකම් වගේ කීම් ඉටු කළා නම්, අම්මා යුතුකම වගේ කීම් ඉටු කළා නම් අම්මා ඉල්ලා ඉල්ලා යන්න ඕනේ. ඈ? දැන් අම්මා ඒ කාලේ යුතුකම් වගේ කීම් අර දරුවට කියා දෙන්නේ නැතුව දැන් දරුවගෙන් ඉල්ලන්නේ යන. ඉතින් ඒක නිසා දැන් මෙතන ගන්දෝ නොගන්දෝ කියලා හිතුණා. රාගය, ద్వේෂය, මෝහය තුනම අම්මගේ හිතේ, මගේ පුතා මට දෙන්නේ නැහැ. ඈ? මට කන්න නැහැ. කාගේද වරද? මේක තමයි මේ කවිය තියෙනවා ඉතාම ගැඹුරු මුළු බුද්ධ දේශනාවෙම තියෙන ධර්මතාවය. නමුත් දැන් ඉස්කෝලවල උගන්වන්නේ ඔය නිකන් මේ උගන්වනවා ඔය කියලා දෙනවා. සාහිත්‍යයක් හැටියට කියලා දෙනවා. ධර්මයක් හැටියට ඔය කවිය කිව්වත් ඇති. ඒ වගේම අර වරක් වැන්දොත් කැලණියේ උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි. කැලණියේ මොකක් තියෙනවටද මේක? ඈ? දැන් මේවා අතීතයේ ඔය සිංහල හෙළ භාෂාවේ හරි. කැලණිය කියන්නේ මේ කල්යාණ, කළු නසන. එකවරයි කළු නසන්න ඕන. එකවරක් කළු නැසුවොත් උපන්දාසිට අර කිව දීර්ඝ සංසාරේ කරපු සියලු අර බැමි අර රාග දේශ මොහ ඔක්කොම ඉවර. මේකයි මේක කිව්වේ. නතු කැල නියමකවත් නැහැ වඳින්න. එහෙමනම් තියෙන්නේ එහෙනම් කියන්න එපා අර දන්ත ධාතුන් හන්ද තියෙන දන වඳින්න කියලා. එහෙම නෙමෙයි. අනිපාර ඔය කැලණිය කියන එක මේ පස්සේ හදාගත්ත එක. කැලණි තිබුණේ ඉස්සර මේ නැගෙනහිර වෙරළේ. අර කාවන්තිස්ස හිටිය කැලණිතිස්ස රජුරු හිටිය තැන. ඒව පස්සේ කාලේ ගිහිවා දැන් මෙහාට ඇවිල්ලා.
ගෞරවනීය අරහතුන් වහන්සේ අපි පින්දෙන ගාථාව තියෙනවා. ඒකේ අර
පින්දෙන ගාථා නොයකේව තියෙනවා. මොකද්ද ගාථා?
එත්තවතාජ අපි
කියනවා. ඔව්.
ඒකේ සම්බඳන් කුඤ්ඤ සම්බඳන්
කියන පොත. ඔව්. ඒකේ තියෙනවා මුළු සියලුම බුද්ධ ධර්මයේ තියෙන ඔය ආනපානම තියෙනවා. සම්බඳන්. පළවෙනි එක මොකද්ද? සම්බඳන්. දෙවෙනි එක මොකද්ද? සම්පදන්. තුන්වෙනි එක මොකද්ද? සම්පත්. එත්තවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බතං. මේ සියලුම සංසාරේ ඝනදෙනුවක් සම්බන්ධතාවයක් ඇති වෙච්ච අයට මේ සම්බන්ධයෙන් පහදා මිදීන සම්පහදා ඉවත් කිරීම සම්පදම්. මේ පින් දැන් පින්කමක් කරපු වෙලාවට තමයි මේ සම්බන්ධය සිහිපත් කළා. ඔය අම්මා තාත්තා සහෝදරයා ගුරුවරයා මේක තමයි සම්බන්ධය. එකෙන් මිදී නිදහසීම නයින් මිදී නිදහසීම ඔය සතර කර්මස්ථානවල තියෙන ඕකම සම්පදං. ඒ අනුව සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ ඥාතිපේතා සබ්බේ සත්තා අර මේ සබ්බ සම්පත්ති හේතු. එකෙන් ඒ අයට යහපතක් සිතක් ශාන්තියක් සහනයක් මිදී නිදහසීමක් වන්න පින් අනුමෝදන් කර. එනිසා දැන් ඒ වගේම ඊට පස්සේ කාලෙක තව දැන් අද නම් රේඩියෝව ගුවන් විදුලිය බෞද්ධයා චැනල් හරි චැනල් ලැබුවොත් ඔය ගාථා වලින් පින් දෙන්නේ නැහැ. මොකද ඔවා තේරෙන්නේ නැහැ මොකක්වත්. අද මොකද්ද කියන ගාථාව? ආකාශට්ටාච බුම්මට්ටා. දැන් මෙතන මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ගාථාව හැදිලා තියෙන්නේ පොළොන්නරු යුගයේ මුල් අවස්ථාවක. දැන් ඔය වෙන විට ඔයිට ඉස්සෙල්ලා හිටියා ඥාතීන්ට ගෝත්‍ර හතර. ආකාශට්ටාච බුම්මට්ටා කියන්නේ අහසේ බිම මේ ආකාශට්ටාච බුම්මට්ටා. අහසේ බිම මේ ගමන් කරන භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ ආකාශට්ටාච බුම්මට්ටා. ඊට පස්සේ වචන හතරක් කියනවා දේවානාග මහිද්දික. ඒ කාලේ හිටිය දේව ගෝත්‍රයක් නාග ගෝත්‍රයක් සහ මෛද්දිකා කියන්නේ බිම ආරක්ෂා කරන යක්ෂ රාක්ෂ ගෝත්‍ර දෙක. මේ ගෝත්‍ර හතරේ මිනිස්සු දේවානාගා මහිද්දික. පුඤ්ඤන්තං අනුමෝදිත. හැබැයි ඊගාවට අර සම්බන්ධය බිඳලා කැපකොට මුදවා නිදහස් කරන්න නෙමේ පින්දෙන්. ඊට පස්සේ මොකද කියන්නේ? ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඊට පස්සේ කියනවා චිරන් රක්කන්තු දේශනං සාසනං මං පර. දැන් එතන අර කැපකොට පින් අනුමෝදන් කිරීමන්න. දැන් මෙතන තියෙනවා දේවානාගා කියන්නේ ඔය පරලත් උපදීන දෙවියන්ට මේ අයට. ඒ වගේම අර දේවානාගා මහිද්දිකා ඥාතින් ඉන්නවා. ඒ කාලේ සතර ගෝත්‍රය තමයි. ඒක හරි. නමුත් ඊට පස්සේ කොටස අර කැපකොට පින් දීම නැහැ. අපි මේ පින් දෙන්න ඕන අර සම්බන්ධය කපල දාලා සම්බන්ධය පහදා සම්බන්ධය මිදෙන්. ඒ අයටත් යහපතක් වෙන. නමුත් දැන් පස්සේ කාලෙක මේ චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරං කියලා ඒක ඉල්ලීම ප්‍රාර්ථනාව යාඥාව. ඔව්. ඉතින් ඒක නිසා අපිට මේ විදියට දෙයියන්ගෙන් ඉල්ලලා හරියන්නේ නැහැ. මේ ශාසනය ආරක්ෂා කරන්න කවුද ශාසනය ආරක්ෂා කරන්න? මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු නිවම වශයෙන් නිවැරදිව මේ ධර්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවන ඒක තමයි ශාසනය ආරක්ෂා කිරීම. නැතුව දෙයියන්ට බෑ මේ ශාසනය ආරක්ෂා කරන්න. වැඩකුත් නැහැ.
රහතන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. කතරගම ආසන්නයේ තියෙන කැඹිලිත්ත කියලා පූජා භූමියක් තියෙනවා, පූජා උපහාර කරන, මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මොකක්ද?
ඒක ඒ කාලේ විශාලා මහනුවර අගල් හතකින් අර තියෙන්නේ ඔය ලෝවැඩ සංග්‍රහයේම මේ විශාලා මහනුවර වර්ණාවක් කැඹිලිත්තට ගිය කෙනෙක් ඕන කෙනෙකුට බැලුව හැකි. අදටත් තියෙනවා ඔය ඉරිවඩුන්නේ වගේ අවුරුදු 2500කට වැඩි පැරණි බොහොම පෞරාණික බොහොම බලවත් බෝධින් වහන්සේ කෙනෙක් අදත් තියෙනවා. බෝධින් වහන්සේලා කවුරුත් හිටෙව්වා මිසක් ඉබේ පැල වෙලා ඔය කැලේ. ඒ වගේම ඔය මේ කැබිලිට්ට සහ ඒ ආශ්‍රයෙන් එදා රාජධානී තිබුණා, ලිච්ඡවි රාජධානී, වට්ටිංගේ රාජධානී, විශාලා මහනුවර, ආර අම්බලට්ටිකවනේ සියඹලා තමයි. ඒ සියඹලාව තියෙනවද? අම්බලට්ටිකා කියන්නේ සියඹලා. ඒ සියලු දේ තියෙනවා අදත් ඔය කැලි දියාගල්හට ඔය කැබිලිට වටේ අගල්හටින් මේ කප්තරගම් පැත්තෙන් යනවනම් කැලේ මැදින් අගල්හට පාස් කරලා යන්න ඕන. අර පැත්තෙන් එනවනම් අගල්හට කුමුක්කංගඟෙන් පාස් කළාම අගල්හට ඊට පස්සේ අනිත් පැත්තේ හම්බ වෙයි. ඒක තමයි බුදුහාමුදුරුවොත් ඔය පිරිනිවන් පාන්නට ආපු විශාලා මහනුවර අම්බලට්ටි ගවනේ තමයි ඔය විශාලා මහනුවර කැබිනට් එක කියලා. අද කැලේට බිලි ගත්ත කියන එකයි කැබිලිට. කැලේට බිලි ගත්ත කොයි කාලෙද? මේ සුද්ධංගේ අන්තිම කාලේ. ඉතිසලෝ වගේ මිනිස්සු හිටියා, හරියට වගා කරගෙන හිටියා. අර වෙල් හස්සයක් තිබුණේ ගිනි තියලා. ඔය පෘතුගීසි ලන්දේසින්ගේ කාලෙත් වගා කරගෙන හිටලා තියෙනවා මිනිස්සු. ඊට පස්සේ අර සහ මුලින්ම කැලේට විලි ගත්තා. ඒ නිසා කැබිලිට වුණා.
ගරු ස්වාමීන් වහන්සේ, අපි කායේ කායાનුපස්සනා වඩන විට දවසේ පැය 24ම නෙමෙයි සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නයක් ආව විටනේ ඒ වඩන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ, මේ අපි සාමාන්‍යයෙන් සීනියක් දකින්නවා කියන්නේ කුමක්ද?
හීනයක් දකින්නවා කියන්නේ තමන්ගේ මනස තමන්ම යම් කුලප්පු කිරීමක්, මනෝ විකාරයක් කිරීම. හීන දකින්නේ කොයි වෙලාවේද, කොයි අවස්ථාවේද? අඩනින්දෙදී පමණයි. දැඩිනින්දෙදී කිසිම කෙනෙකුට, හොඳට කල්පනා කරලා බලන්න, දැඩිනින්දෙදී හීනයක් පේන්න බෑ. හීනයක් පේනවා නම් එතෙන්දී අඩනින්දක් තියෙන. අඩනින්දෙදී තමන්ගේ මනස තමන්ට නොතේරුණාට අර මීට පෙර තමන් අර මනසට ඇතුල් කරගත්ත ගති නැවත වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවා මානසිකාර හැටියට, හීන හැටියට පේන්න ගන්නවා. ඒකයි වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ, අපිට එතනදී මේ
එතනදිත් අපිට කරන්න ප්‍රතිකාරයක් තියෙනවා. මේක හීනයක් විතරයි. අනිත්‍ය දෝෂ විහෙරදි නැච කිංචි ලෝකේ උපාදී. අපි ඒ හීනේ හොඳයි කියලා අල්ලගත්තත්, වැරදි නරකයි කියලා අල්ලගත්තොත් ඊට වඩා වැරදි. බය වුණොත් හුඟක්ම නරකයි. අපි උද්දාමයටපත් වුණොත් ඒකත් වැඩයි. මේක හීනයක් විතරයි. මේක තමන්ගේම මනසේ තියෙන ගතියක් මතු කරලා තමන්ට නොතේරුණාට මේ අදයි එකක් වෙන්න බෑ. සමහර විටක අවුරුදු ගාණයක් වෙන්න පුළුවන්, පහුගිය ජීවිත කාලයක වෙන්න පුළුවන්. ඒවත් හීන හැටියට මතක් වෙලා එනවා. ඒ නිසා තමන් තදින්ම අර මනසේ තැන්පත් කරගත්ත ගතියක් මතක සටහනක් තමයි ඔය සීනයක් හැටියට කොයි වෙලාවෙ හෝ අඩ නින්දදී මතක් වෙන්නේ, කම්පණය වෙන්නේ.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, ණය විනයට බහගල්පා බලන්න. මගේ දරුවා හදාගන්නේ මගේ නංගි. එතකොට ස්වාමීන් වහන්සේ, මම මගේ නංගිට ණයක් වෙනවාද එතනදී?
නංගිතර දරුවට ණයක් තියෙනවා. ඔව්. නැත්නම් එයා කොහොමද හදාගන්නේ, බලාගන්නේ?
එයා තමයි බලාගන්නේ.
ඔව්. දැන් ඔයා ණය තියෙන හින්දා කොටසක් ඔයත් ණය ගෙවනවා. දරුවට නංගිත් ණය, ඒක හින්දා නංගිත් ණය ගෙවනවා. හැබැයි දරුවා ඔයාටත් ඉදිරියට ණය වෙනවා. ඔයා කරපු දේවල් වලට, ඔයා බිහි කළාට නංගිටත් ණය වෙනවා, ණය ගෙව්වේ නැත්නම්. ඉතින් ඒක නිසා අම්මලා දෙන්නේ. දෙන්නේක්ම ණය වෙලා. දෙන්නෙම නායක වෙනවා. දෙන්නා මේ අමාරු තුන් හතර දිනකුත් ඉන්නවා. විශේෂයෙන්ම ආච්චිලා බලන්න. කවුද දරුවන්ව බලාගන්නේ? ආච්චිලා. ඔය ආච්චිලා සියලුම දේ සියලා ආච්චිලා අර දරුවගේ දරුවෝ ඉස්සර. දැන් මීට ඉස්සෙල්ලා ආත්ම බැලුවොත් හොඳට සිහිපත් කළා අර ණය ගණ දෙනුවම් මේ ගෙවෙන්නේ. මුණුබරෝ වෙලා ඉපදින්නේ මොකද්ද? අර ණය ගණ දෙනු තියෙන අය. අර සීයලා ආච්චිලාගෙම අම්මල තාත්තලා එක්ක වැඩි හිටියෝ එක්ක උදව් කරපු අය ඔය පුංචි අම්මාගේ බලාගත්තාය තමයි ආයි මුණුබරෝ වෙලා ආයි අර සීයලා ආච්චිලා මේ ළමයින්ව බලාගන්න මේ ණය ගණු දෙනු පරම්පරාවක් මේ ගෙවන්නේ. කොහොම හරි ඕක ණය ගන්නවා දෙනවා ආයි ණය ගෙවනවා ආයි ණය වෙනවා ආයි එනවා ණය ගන්න ආයි ණය වෙනවා ණය ගන්නවා ණය දෙනවා ණය වෙනවා ණය ගෙව ගෙවා මේ ගණ දෙනුව ගෙනියනවා නොකඩවාම මේක වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට ඒකෙන් ගැලවීමක් නැද්ද? දැන්
ගැලවීම තියෙනවා. ඔය කරුණු හතර හරියට කරලා අර යුතුකම් වගේ ගීම් ඉටු කර ගමම්ම ඓතිහාසිකම් බලාපොරොත්තු නැතුව නැන් ඉවරයි. අර අම්මාගේ ඓතිහාසිකම් බලාපොරොත්තු ඉල්ලුවත් යුතුකම් වගේ ගීම් ඉටු කරන්නේ නැතුව තව කල්ප කාලාන්තරයක් ගෙවන්න ණය වෙනවා. අර අම්මා ද්වේෂයෙන් මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට කියලා ඇහුවොත් මොකද වෙන්නේ? බලාපොරොත්තුවක් තියෙනවා. ඓතිහාසිකමක් ඉල්ලනවා. ණය ඉල්ලනවා. ණය උපාදානය කරගන්නවා. එතෙන්දී මැරුණට පස්සෙත් ඔතනම ණය ගන්න ඉපදිනවා. ඒකයි වෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් යම් කිසි පුජ්‍යලයක කෙනෙක් මට යම් කිසි දෙයක් දෙනවා. ඒ දෙයට මම කැමති නෑ හෝ මට ඒ දේ වැඩි හෝ මොනම හේතුවක් උඩ මම ඒ දේ පාවිච්චි කරන්නේ නැතුව මම තවත් කෙනෙකුට දෙනවා. ඒක කියන්නේ මට මුදල් බලාපොරොත්තුවවත් කිසිම දෙයකින් බලාපොරොත්තුවන්නේ මේක මම දෙනවා. ඒ දේ දෙන දේ අනුව එතනත් මම පාප දෙයක් කරගන්නවා.
ඒකත් යම් ගනුදෙනුවක් වෙනවා. නමුත් දැන් අපි ඒක දෙන්න ඕන ඔයාට වැඩිපුර අනවශ්‍ය නිසා නෙමෙයි. ඒක ගන්න මිනිහට ඒකෙන් වැඩක් යහපතක් ප්‍රයෝජනයක් තියෙනවනේ. තේරුණාද? නැතුව දැන් ඔයාට වැඩි හින්දා කිසි වැඩක් නැති කෙනෙකුට දෙනවා. පන්සලකට ගිහිල්ලා දෙනවා. එක මොකට හරි දී වැඩක් නැහැ. ඈ
ඔව් ගන්න පුද්ගලයා එක පාවිච්චි
ගන්න පුද්ගලයාටත් මේක පරිහරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒකේ ණය ගන්න දෙනුවේ මිදී හොඳට නිදහස් වෙනවා. අනිපාර කම් කාට හරි මොනවා හරි ඕනකමක් තියෙනවා නම් අර තමන්ට වැඩිපුර දේ දෙන්නට වරදක් නැහැ. නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය දේ හොයලා බලලා දෙනවා නම් එතෙන්දිත් ණය ගන්න දෙනුවේ මිදෙනවා. එතෙන්දිත් යුතුකම වගේ කීම ඉටු වෙනවා. මේ මේ සියලුම බුද්ධ ධර්මයේ තියෙන යුතුකම් වගේ කීම් ඉටු කිරීම සහ ඓතිහාසිකම් බලාපොරොත්තු අවම වශයෙන් අත්හැරීම. මේකයි ධර්මය. දැන් අද මේ සමාජයේ උගන්වලා තියෙන්නේ සියලු යුතුකම් වගකීම් අත්හැරලා උපරිම මට්ටමින් ඓතිහාසිකම් බලාපොරොත්තු ඉල්ලන්න. සියලු දෙනා ඔය දැන් ඔය රජයේ සේවකයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ස්ට්‍රයික් කරන්න ඉල්ලීම් කරන්නේ දොස්තර මහතුරු අරගොල්ලෝ මේගොල්ලෝ ඔය පෙළපාල යන්නේ තව නොයෙකුත් අය මොකටද? ඓතිහාසිකම් බලාපොරොත්තු උපරිම මට්ටමින් ඉල්ලන්න. කිසිම අර ඓතිහාසිකම් බලාපොරොත්තු යුතුකම් වගකීම් සාමූලිකව අත්හැරලා ඓතිහාසිකම් බලාපොරොත්තු වලට විතරක් සීමා වෙච්ච සමාජයක් වෙලා තියෙනවා. එවන් සමාජයක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපරිම මට්ටමට දූෂණය වෙලා කිලුටු වෙච්ච සමාජයක්. ඒ නිසා දැන් අපි ඔය 50 ගණන් වල 60 ගණන් වල බලන්නකො ඒ කාලේ කවුරුත් පෙළපාලි ගියේ නැහැ හොම. ඈ ඒ කාලේ හොම උනේ නැහැ. එහෙම සමාජයක් තිබුණ නැහැ. ඉතින් ඒක නිසා මේ සමාජයේ තවත් මිනිසුන්ට ඉගන්නන්නේ ඔය ධනාත්මක සංකල්ප කියලා මේ ඓතිහාසිකම් බලාපොරොත්තු පමනක් ඉල්ලලා යුතුකම් වගකීම් සාමුලින්ම අමතක කරලා අතහැරලා දාන්න සියලු දේ උගන්නන්න. ඒක නිසා මේක මේ ධර්මයට සම්පූර්ණ විරුද්ධ අධර්මයි. අද තව විනාඩි 45කින් 50කින් මේ ප්‍රශ්න ඇසීමේ කාලය අවසන් වෙනවා. ඉතින් තවත් තියෙනවා විනාඩි 40ක් විතර. කාට හරි මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් හොඳට තේරුම් ගන්න ඕන දවස් 7ක්ම මේ ජීවිතේට ප්‍රායෝගිකව බද්ධ කරගන්න පුළුවන්, ජීවිතේ යහපත් කරගන්න පුළුවන්, තමන්ගේ පැවැත්ම පිරිසිදු කරගන්න පුළුවන් දේවල්මයි අපි දැනගන්න ඕන, අහගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ වගේම අර බාසිතබ්බා කියන එක. ඒ නිසා අර ධර්මයේ සූත්‍රයේට බහගලපා බැලීම යෝ ධම්මෝ, ණය විනයට සසඳා බැලීම යෝ විනයෝ, ඒ දෙක භාවිතයට කිරීම තමයි සෝ බාසිතබ්බෝ. මේක තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය පිහිටන්න පුළුවන්. ඒක තේරුම් නොගත්ත තරමට නිකං ආනපාන කළයි කියලා හරියන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ පෘථුවියේ දැන් මිනිසෙක් වැඩිපුරම ජීවත් වෙන්නේ අවුරුදු 120ක් ස්වාමීන් වහන්ස.
ඔව්.
දැන් එතකොට මේ සද්ධා විරිය ශාසනය දීර්ඝ කාලයක් පවතිනවා නම් එතකොට මේ
සද්ධාධික ශාසන දැන් දීර්ඝ කාලයක් පවතිනවා. නමුත් උතනක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද අපි අවුරුදු 120යි කියන්නේ අපේ මේ වර්තමාන මිම්මකින් මැනලා. දැන් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ වස්ස කිව්වේ අවුරුද්ද කිව්වේ එක පැය 24කට කිව්වනම් අවුරුද්ද. එතකොට කොහොමද අවුරුදු කීයක් හිටියද? ඈ? එතකොට අවුරුදු කී දහහක් විතර ඉන්නේ නැද්ද? අපි දැන් අද මිම්මක් හදාගෙන මේ මිම්මෙන් අවුරුදු 120යි කියලා මනිනවා. හැබැයි ඒ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුද්ද වර්ෂය කියන එක මේ විදිහට දවස් 365කට තිබුණේ නැහැ. ගෞතම බුදුහාමුදුරන් කාලෙත් 365කට තිබුණේ නැහැ. අපි දැන් අද මේ ක්‍රිස්තු වර්ෂ ඉති ඉස්සර ශක වර්ෂ අර සූර්යා මේෂ රාශියෙන් මීන රාශියට යන කාලේ ශක වර්ෂ. ඉති ඉස්සර තිබුණේ චන්ද්‍ර වර්ෂ. ඊට ඉස්සර තව නොයෙකුත් ආකාරයේ මිමි හදාගෙන තිබ්බා. ඉතින් ඒක නිසා ඒ බුද්ධ ශාසනයේ කාලේ මෙහෙම සමහර විට දවසකට පැය 24කට දැන් ඉර බැස්ස ඉඳන් නැගලා අවුරුද්ද වර්ෂය කියන්නේ නැති. කිව්වනම් අවුරුදු කීයක් ඉන්නද? ඈ? මේක තමයි මේ අර සම්මත පරිහරණය. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ අද අපි දන්න ඉගෙනගත්ත සම්මත මිම්මෙන් මනින්. ඒ මිසක් ඊට එහා මේක පරමාර්ථ ධර්මයක් බලන්න කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා සියලු වැරදීම් සිද්ධ වෙනවා. ඔය ලියලා තියෙන ඒවත් ඔයගම වුණා.
සයින්ස් ඔය මේ සයන්ස් වල කියන්නේ සූර්යාගෙන් පිටතට යන්න කාලය සෙමින්.
ඔව් ඒකත් ඒකත් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර යම් ආකාරයක මේ භ්‍රමණ වේගය වෙනස් වීමක්. දැන් අපි දැන් මේ මිහිතලය එක චක්‍රාවාටයක්. දැන් මේකේ මේ අපි අවුරුද්දක් කියලා ගන්නවානේ මේ කරගෙන යන කාලේ. දැන් අපි තව චක්‍රාවාටයක් ගත්තොත් මේ විශ්වයේ තියෙන ඒ චක්‍රාවාටයේ තියෙන අනිකුත් ග්‍රහතාරු බලපෑම් අනුව මේ සහ සමාන කාලයකින් මේ කරකින්. එතකොට අපේ වර්ෂ ගාන කොහොමද? අපේ ජීවිත කාලය කොහොමද? ඒ වගේම මේකේ ගෙවි යන වේගය තමයි අපි මේ දැන් ජීවිත කාලය ආයුෂ කියලා තියෙන්නේ. ගෙවෙනවා අඩු වෙනවා නම් ගෙවෙනවා අඩු වෙනවා රාගය ද්වේෂය මෝහය අඩු වෙනකොට. රාගය ද්වේෂය මෝහය තමයි බිම්බර ගතිය. බිම්බර ගතිය අඩු වෙනකොට ගෙවෙනවා අඩු වෙනවා. දැන් අපි මිනිහෙකුගේ දෙවියෙකුගේ උපතින් එකම ආයුෂ තියෙන්නේ. මිනිහෙක් දස බිම්බර මාරසෙනක නිසා බිමට බර වෙලා තියෙන නිසා දහ ආකාරයක ගෙවෙනවා වැඩි. දෙවියෝ බිම්බර නැති නිසා ගෙවෙනවා අඩුයි. එකම ආයුෂ. දැන් ඕක අපි කන පිට ගහලා අද කියන්නේ. ඒක නිසා මේ සියලු දේ අපි සම්මත මිම්මකින් මැනුමකින් කෝදුවකින් මනින්න උගන්වන්න මේ උගත්කම බුද්ධිමත්කම ඒවට සීමා වෙනවා. ඒවා පරමාර්ථ ධර්මීය යථාර්ථය යථාභූත ඥාන දර්ශනය වැහෙනවා මේ සම්මතයන් නිසා. ඒ නිසා මේ සියලු දේ මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ සියලු දේහි යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා. ඇත්ත ඇටි හැටියට දෙනවා. අර බොවිඤ්ඤෝ හිටි කිව්වේ මේ විනිවිද බලන්න පුළුවන් මේ සියලු දේවල් වල. ඒ නිසා මිනිසු කලින් කලට මිමි මැනුම් සම්මත හදාගන්න. අද දැන් මේ ලංකාවෙම දැන් තියෙන්නේ මේ මිලිමීටර් කිලෝ රාත්තල් නෑ. දැන් ඊට ඉස්සර තිබුණ මොනද? රාත්තල් අවුන්ස අඩි අඟල්. ඊට ඉස්සර තිබුණේ ඔයාවේ අර ලන්දේසි ඉංග්‍රීසි කාලයන්ගේ කාලේ. ඊට ඉස්සෙල්ල තිබුණේ ඊට ඉස්සෙල්ල මොනක් තිබුණේ? කුකුලානරන දුර, යෝධයෙක් දුන්නෙක් විදින දුර යෝදුන, බඹයක් මේ මිටිරියන. මිටිරියන කියන්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ උසදේලා තියෙන මිටිරියන. මෙන්න අඟල් හතරයි, මිටිරියන් 18යි. ඊට පස්සේ වඩුරියන මේවා තිබුණේ ඈ. ඔව්, ඒ සියලු දේ ඒ කාලේ තිබුණා. දැන් අද අපි මේ උගත්කම නිසා ඒකට වහල් වෙලා අද ගානෙන් තමයි අද මීමෙන් තමයි ඔක්කොම වෙන්නේ. මේක අර නොදන්නාකම, අඥානකම, යථාභූත ඥාන දර්ශනේ හැම දෙයකම ඔය වගේ තත්ත්වය. ඒ නිසා උගත්කමෙන් මත් වෙලා වැහෙනවා ඇත්ත. මේකයි තේරුම් ගන්න ඕන.
මහා පොළොව අභ්‍යන්තරයේ ඇති ඉන්ධන, තෙල්, ගල් අඟුරු ආදිය පිටතට ගත් විට සෝබාදහමට හා භ්‍රමණයට හා අනාගතයට අයහපතක්
වෙනවනේ. නම් දැන් ස්වභාව ධර්මයෙන් ඒ පොළොවට මේ භ්‍රමණය නිසා සකස් වෙන මේ ඉන්ධන පොළොවෙන් උඩට අරගෙන ගිනි තියලා මේ දූෂණය කරනවා වාතය, ජලය, පොළොව. එතකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ට ඉන්න තියෙන සුදුසු පරිසරය දූෂණය වෙනවා. ඒවා මිනිස්සු විසින් සංවර්ධනය කියලා කරනවා. මිනිසුන්ගේ පැවැත්ම අර සැපවත් කරගන්න කියලා මේවා කරනවා. ඒ නිසා වෙන්නේ මොකද? මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරම අර තියෙන නියම තැන්වල නෑ. දැන් පොළවේ තියෙන ඉන්ධන අරගෙන උඩට අරගෙන ගිනි තියෙනවා. එතකොට වෙන්නේ මොකද? වාතය, ජලය දෙකම දූෂණය වෙනවා. පොළොව තුනම. මේවම තමයි මේ සංවර්ධනය කියන්නේ.
ස්වාමින්වහන්සේ, එතකොට අර ගිය ප්‍රශ්නයට අදාළයි මේ අර සද්ධානුසාරි, වීර්යානුසාරි, ප්‍රඥානුසාරි මේ බුද්ධ ශාසනවල කාලය නිර්ණය ගොඩක් දුරයි කියලා
දේශනා කරනවා. ඔව්, දැන් ඒ ආකාරයකට සම්මතයෙන් එහෙම කියලා තියෙනවා. සද්ධානුසාරි පුද්ගලයාට කාලයක් වැඩි නිවන් දකින්න මේක තේරුම් ගන්න. ප්‍රඥානුසාරි පුද්ගලයාට මේක බොහොම කෙටි දවසකින් දෙකකින් සුමානකින් දෙකකින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව මේකෙන් මිදෙන්න පුළුවන්. ඒකයි
ස්වාමීන් වහන්ස, දැන් අපි ගීතයක් අහනකොට ඒකේ අර්ථ රසය, ශබ්ද රසයෙන් අපි ඒක රස විඳිනවා. ඊට පස්සේ නැවත වරක් අපිට ඒ ගීතේ මතක් වෙනවා කියන්නේ අපි ඒක උපාදානය කරගෙනද?
ඔව්, ඒක පිළිබඳ සංචේතන පවත්වමින් ඒක උපාදානය කරගන්නවා. එහෙම නැත්නම් ඒකෙන් යම් වින්දනයක් විඳවා විඳවා ආස්වාදයක් ලබනවා. ඒක විඳවා විඳවා ආස්වාදනය කරනවා. ඒකට විඳවා විඳවා ආස්වාදනය කරන්න කරන්න ඇලිනවා. දැන් බැරි වෙලාවත් ඔයා කැමතිම සින්දුවක් තියෙනවා කියමුකෝ. දැන් මේ ගෙදර උය උයා ඉන්නවා. රේඩියෝ එකේ හරි කොහේ හරි ගියොත් සින්දු උයීම නවත්තලා දැන් ඒක අහනවා. ඒක මොකද්ද? ඒ උපාදානය කර. එතකොට මොකද වෙන්නේ? අර හිත අර උයන එක අත්තර දාලා අර මේ යෝනිසෝ මනසිකාරය නෑ, දැන් අයෝනිසෝ මනසිකාරයක් ඇත. ඒ වගේ දේවල් වෙනවා
ස්වාමිනේ. එතකොට එහෙනම් අපි ඒ ගීතේ වෙලේ රස විඳලා
ඒක වරදක් නෑ. ගීතයක් ඕන වෙලාවක අහනවා නම් ඒ වෙලාවටම දිත්තේව දිත්තමත්නම් සුතේව සුතමත්නම් ඒක හරි. භවිෂ්‍යති කියන එක තමයි වැදගත් වචන. බයන්නෙන් බිහි කිරීම, වියන්නෙන් වෙන් කිරීම, අස්කිරීම ඊගාවට. බිහි කිරීම අර ඉදිරියට සංචේතනා සමුදය බිහි කිරීම නවත්තලා අස් කරන්න. මා විශ්සති.
අවසරයි රහතුන් වහන්සේ, මට දැනගන්න ඕනේ දැන් යම් කිසි පුද්ගලයේ කෙනෙකුට බයින් දෙනවා නම් හරි මොනවා හරි අපි හිතමු පරිභව කරන්න හරි එනවා නම් ඒ කෙනාට ඒ පුද්ගල චරිතයේ තේරුම් ගැනීම, ඒ කියන්නේ මේ වචනයි එයාගේ පිට වෙන්නේ කියලා තේරුම් ගැනීම ප්‍රඥාවද නැත්නම් ඒ කෙනාගේ තුල තියෙන අස්මිමානය?
මට තේරුනේ නැහැ ප්‍රශ්නේ.
මෙහෙම ස්වාමීන් වහන්සේ දැන් මම කියන්නකො මට කවුරු හරි බයින් දෙනවා. එනකොට මට තේරෙනවා දැන් මෙයා කියන්නේ මේ ටික තමා කියලා. ඒ කියන්නේ එහෙම තේරුණාම
ඔයා දැන් කල්ැතුවම මිම්මක් හදාගෙන මේ මගේ තරහකාරයා මට බනින්නයි එන්නේ. කාගේද වරද?
මගේ.
දැන් ඔයාගේ ඔය මිම්ම අත්තරියෝ පරිඥාතම් පරිඥෙය. ඊට පස්සේ ඔයා ඒ මිම්ම අත්තරලා ඔයා අර උපේක්ෂාසිතින් මේක අහලා අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා වෙනවනම් ඒ පුද්ගලයාට බනින්න බෑ. බනින්න නෑ. දැන් ඔයා මෛත්‍රී කරනවා. ඔයා කිරණ ශක්තියක් නිපදවන. වෙන්නේ මොකද? එයාට බනින්න බෑ. ඒ නිසා දැන් ඔයා යෝග වෙනස් කරගන්න ඕනේ. ඒ මිනිහට වෙනස් කරන්න බෑ අපිට. ඒ මිනිහගේ ගතිය අපිට වෙනස් කරන්න පුළුවන් අපි ආධර්මවත් වුණොත් පමණයි. මේකයි මේ ධර්මඥානේ ධර්ම අවබෝධයේ වෙන මොකක්වත් නෙමෙයි. අපිට කිසි වෙනත් පුද්ගලයෙක්ව හදන්න බෑ. අපි හැදිලා අපි නිවැරදි තත්ත්වයට පත් වෙනවා මිසක.
එතකොට ස්වාමීන් වහන්සේ අවසානයේදී මරණසතියයි බුද්ධංසතියයි දෙකම වෙලෙ
ඔය හතරම අවශ්‍ය අවස්ථාවට ගන්න ඕන ඔය ආයුධ හතරක්. ඔය ආයුධ හතර තෝරගන්න නියම නිවැරදි ආයුධේ නිවැරදි තැනට තෝරගන්න කවුරුත් දැනගන්න. හරි.
ඕනේ අරහතුන් වහන්සේ මේ දැන් මිම්ම නැති වෙන්නේ අරහත් වුණාමද නැත්නම් ඊට මෙහා
පල නෑ අර දෘෂ්ටියෙන් මිදුනහම මිම්ම දැන් පරිඥාතම් පරිඤ්ඤය පහතබ්බංච පහිනා භාවේතබ්බංච භාවිතං සත්‍චිකාතබ්බ සත්‍චින් කරෝටි හතරමහම මිම්ම වෙනස් වෙනවා.
ධම්මෝ සම්පති
සෝතාපට්ටි ඵලයටපත් වීමෙන් වෙන්නේ මේ දෘෂ්ටිය මිම්ම වෙනස් වීම. ඒක නිවනට අරහතුන් වහන්සේගේ තත්වයට වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ මගට බහින්න උපකාර වෙන ගන්නට වෙනස් වෙනවා. මාර්ග හතරක් තියෙනවනේ. මාර්ග හතරට උපකාර වෙන ආකාරයට මිම්ම
වෙනස් වෙනවා.
පිළිසින. ඒකනේ කිව්වේ අර දිත්තෙන් උජුං කරෝති චිත්තමත්ත පසීද.
අරහතුන් වහන්සේ මේ භූත ප්‍රේත කියන කොටස් වලට මනුස්ස ජීවිතයකට බලපෑම් කළ හැකිද?
ඔව්. කළ හැකි සියලු දෙනාට නෙමේ. භූත ප්‍රේත කියන අය යම් ණය ගන්න දෙනුවක් තියෙනවා නම් බලපෑමක් කරන්න පුළුවන්. එකක්. අනික ඔය භූතයෝ ප්‍රේතයෝ වගේ අය එන්නේ කුණු තියන තැනට. අර ඕරායක අර තද අඳුරු කිලුටු කළු කොළ මේ පාට තියෙනවනේ. අර සුදු ඕරායකක් තියෙන තැනකට කීයටවත්ම භූතය පිරේතයන්ට ලං වෙන්න බෑ. පිච්චෙනවා. නමුත් අර අඳුරු ඕර එකක්, ඒ කියන්නේ රාගය ද්වේෂය මෝහය තියෙනවා නම් අඳුර භූතයන්ට පුළුවන් එතෙන්ට කිට්ටු වෙන්න. ඉතින් ඒක නිසා තමන්ගේ මේ ඕර එක පිරිසිදු කර ගැනීම අලෝභාදේ සමෝහ කියන තත්ත්වයෙන් තමන්ගේ වැඩක්. තේරුම් ගත්ත ගමන් අපිට අර භූතයන්ට ලං වෙන්න බෑ. ඒ වගේම අපි ඒ භූතයන්ට පින්දීර පින් පවරල පින් අනුමෝදන් කළා. ණයක් තියෙනවනම් ණය ගෙවලා අයින් වෙනවා. ඊට පස්සේ භූතේ වෙන්නේ නැහැ ණය ගන්න. නමුත් මේක කරන්න බැරි නම් ආනපාන කරන්නේ නැත්නම් මේ භූතයන්ට අපි නිවැරදිව පින්දීර පින් පවරලා කැපකොට ඒ අය මුදවානි දාස් කරන්න නැත්නම් ඒ අය තවදුරටත් ණය ගන්න බැඳීමක් ණය ගන්න දෙනුවක් තියෙන නිසා එනවා. අනිපාර බාලතැනට තමයි මේ භූතය පෙරේතය එන්නේ. අර පිරිසිදු තැනට කීයටවත් භූතය පිරිසිදු වෙන්නේ
නැහැ. රහතන් වහන්සේ මේ
මේක දැන් ටිකක් පැයක දෙහික විතර කරුණු කියන්න ඕන ප්‍රශ්න තුනක්. මුළු බුද්ධ දේශනාවම කියන්න වෙනවා ඔයාගේ ප්‍රශ්න තුනට. දැන් මෙතන භව අංග සිතක් කියලා තියෙනවා. ඒක ඇත්ත. දැන් මෙතන චුත්ති සිත කියන එකත් අපි විග්‍රහ කළා. අනික මොකද්ද කිව්වේ? අන්තර්භවික නේද? ඈ අන්තර්භවයේ. ඉතින් මේවා දැන් මේ අන්තිම මොහොතේ විනාඩි ගානක් තුල ඇව්වහම මුළු ඔක්කොම මේකට වෙන් කරන්න වෙනවා. නමුත් අනිපාර මේක කියන්නත් බෑ. ධර්ම දේශනා තුනක් තියන්න වෙනවා පැය දෙකේ දෙකේ වගේ. ආයි කිව්ව භවය කියලා. කර්ම බීජ බිහි වෙනවා. භව කියන්නේ කර්ම බීජ. උපාදාන ඒක නම් මෙහෙමයි. දැන් සියලුම දෙනා මෙතන ඉන්න මැරෙනවා. මැරුණහම මැරුණ ගමන්ම සියලුම දෙනා ඔය අන්තර්භවික එහෙම නැත්නම් අර අන්තර්භව කියන ගන්ධබ්බ කියන තත්වයට පත් වෙන්නේ නැහැ. සියලු දෙනාම මැරෙනවා. කොටසක් ඕපපාතිකව උපදිනවා. ඕපපාතිකව උපදින කෙනෙකුට අන්තර්භවික වෙන්න බෑ. කිසිම එකම අතරක් නැහැ. දැන් මෙතන අවසාන සිත තියෙනවනේ. ඊළඟට ඕපපාතිකව උපදින කෙනෙක් ඒ කර්ම බීජ පොදියත් කෙලෙස් බීජ පොදියත් අරගෙන ඒ මනෝමයක අරගෙන සියුම් ඕපපාතික ශරීර කූඩුවක් හදාගන්න. ඒ අයට අන්තර්භවික තත්වයක් නැහැ. අතරක් නැහැ. මෙතන අතාරිනකොටම අතන අල්ලගත්තා. අතරක් නැහැ. එක තප්පරයක්වත් තප්පරෙන් කෝටියක්වත් අතරක් නැහැ. ඒ ඕපපාතිකව උපදින අයට. කවුද ඕපපාතිකව උපදින්නේ? දැන් මේ සියලු දෙනා මැරෙනවා. මේකෙන් බොහෝ දෙනෙක් ඕපපාතිකව උපදී. කවුද ඕපපාතිකව උපදින්නේ? භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ සහ සියලු බ්‍රහ්ම තලවල ගති තියෙන අය. එතකොට තල 31න් 29ක් ඕකට අයිති. තල දෙකයි අයිති වෙන්නේ නැත්තේ. මොකද්ද? මනුස්සත්ව පටිලාභය සහ අර බිත්තරේකින් තරුගම අණ්ඩජ දලාභුජ. ඔන්න ඔය කොටස් දෙක විතරක් අයිති වෙන්නේ. අනික් සියලු දෙනා ඕපපාතිකයි. ඒ ඕපපාතික කිසිම කෙනෙක් නිවන් දකින්න දැන් ඕපපාතිකව මේ ලක්ෂයක් කෝටියක් වාරයක් මේ හැම කෙනෙම ඉපිදලා තියෙනවා අතීතේ. එතකොට එතෙන්දී අන්තර්භවික නැහැ. අන්තර්භවයක් නැහැ. ඒ දෙක අතර වෙනසක් නැහැ. හිදසක් නැහැ. නමුත් මව් කුසකට යන කෙනෙකුට බිත්තරයකින් උපදින මාළු, කුරුල්ල, ඔය කූමි, කඩි මේ සියලු සර්පයෝ සියලු දෙනා බිත්තරවල. තිරස්චීන වැඩි දෙනෙක් මාළු සියලු දෙනා, කුරුල්ල සියලු දෙනා, ඔය බොහොම සත්තු, කූමි, උරංගයෝ මේ සියලු දෙනා බිත්තරවල. ඒ වගේම දඩුගැබකින් උපදිනවා සියලු මිනිසුන් සහ ඔය තිරස්චීන, අලි, හරක්, අශ්වයෝ, මේ වගේ බල්ලෝ, මේ වගේ. මේ අයට දැන් මැරෙනකොටම අම්මා කෙනෙක් ලැහැත් වෙලා ඉන්නවද බාර ගන්න? නෑ. අම්මා කෙනෙක් ලැහැත් වෙලා නෑ බාර ගන්න. මේක ණය ගන්න දිනුවා. අර ඕපපාතිකව ඉපදෙන අයට බිමක් නෑ, තනක් නෑ, දරුගැබක් ඕන නෑ, බිත්තරයක් ඕන නෑ. එයාට ඉපදුන හැටි. එයාට අන්තර්භවක් නෑ. නමුත් මේ දරුගැබකින් හෝ බිත්තරයකින් උපදින අණ්ඩජ දලාභුජ කියන උපත් දෙකට එහෙම අම්මා කෙනෙක් එක පාට ලැහැත් වෙලා නැහැ. මේක ගනු දෙනුවක ප්‍රතිඵලය. ඒ නිසා ඒ අණ්ඩජ දලාභුජ කියන අය අර කෙලෙස් පොදියත් අරගෙන අන්තර්භවික හැටියට අර පරදත් උපජීවීන් නෙමෙයි මෙතෙන්දි. පරදත් උපජීවීන් නෙමෙයි මෙතන. අර අන්තර්භවික බිත්තර මේක හරියට දැන් අපි මෑවැලක් හැදුවා, මෑ ඇටයක් හැදුණා. මෑ ඇටේ පවතිනවා ආයි ජලයයි මේ අවශ්‍ය දේවල් ඉන්නකම්. අන්න ඒ වගේ බිත්තර පොදියක් බීජ පොදියක් විතරයි තියෙන්නේ මේ අන්තර්භවික තත්ත්වේ. එතකොට ඒ එක බිත්තරයක් අර දරු ගැබට ඔක්කන්ති කරන්න ඕන, පැල කරන්න ඕන. මේ පැල කරන්න සියලුම ගන්ධබ්බයෝ අපි හිටමු දැන් මනුස්සයෙක් වෙලා ඉප දෙන්න ගතිය තියෙන අය අර මනුස්ස මව කෙනෙක් හොයනෝ. එතකොට එක මවකට දාහක් සීයක් විතර පොරගනවා අර මවට ඔක්කන්ති වෙන. හැබැයි පුළුවන් වෙන්නේ එක්කෙනෙක් කලාතුරකින් දෙන්නෙක් යයි. අර ඒකට නියාම ධර්මයක් තියෙනවා. මේක තේරුනේ වෙන්නේ අපිට ඕනවටවත් අම්මට තාත්තට ඕනවටවත් දෙයියන්ට ඕනවටවත් නෙමේ. මේක නියාම ධර්මයක් තියෙනවා. මේක තමයි ණය ගනුදෙනුව. මේක තමයි බීජ නියාමය. මේ බීජ නියාමයට අදාළව ඒ ණය වැඩියම තියෙන පුද්ගලයා ළඟම බැඳීම තියෙන පුද්ගලයා තමා අර දරු ගැබට ඔක්කන්ති වෙන්නේ. ඒ පුද්ගලයා තමා ඔක්කන්ති වෙන්නේ. ඒ එහෙම දරු ගැබක් හොයාගන්නකම් සමහර විට අවුරුදු 100ක් වෙන්නත් පුළුවන්. දවසක් දෙකක් වෙන්නත් පුළුවන්. ඒක හරියට කියන්න බෑ. එහෙම ඒ මැරිච්ච ගමම්ම අම්ම කෙනෙක් එහෙමත් ඉන්නවා. එහෙමත් තියෙන අම්මලත් ඉන්නවා. මේ මොහොතෙන් මැරිච්ච ගමම්ම දරු ගැබට ඔක්කන් තියෙනවා. ඒවත් තියෙනවා. දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් 10ෙන් අවුරුදු 50ට 100ටත් නැති අය ඉන්නවා. තාම ඔය ගන්ධබ්බ හැටියට අර කෙලෙස් පොදිය කරගහගෙන තාම උත්සාහයක් දරනවා ඔක්කන්ති වෙන. දැන් ඒගොල්ලන්ට ගතිය වෙනස් කරන්න බෑ. ඒගොල්ලෝ එන්න ඕනේ මනුස්සත්ව ප්‍රතිලාභයකට අර දරු ගැබකින්. ඒකේ ගතිය නම් අදාගත්ත. හැබැයි ණය ගනුදෙනුව යන්න නැත්නම් ඒ ණය ගනුදෙනුව තියනකම් මව් කුසක් හොය හොයා සැරි සරසර යනවා. මේක තමයි තත්ත්වය. ඒ වගේම අර බිත්තරයකින් උපදින අය ඒ වගේමයි. ඒක තමයි අන්තර්භවය කියන්නේ. වෙන මොකක්වත්
නෑ. එතකොට අරහතුන් වහන්සේ දැන් අවසාන චිත්තයේ දරණ වේගයත් එක්ක මෙහා පැත්තේ ඉන්න අම්මයි තාත්තයි ඒ මව කුස ඒ මවගේ කුසේ දරණ ඌෂ්ණත්වය කියන මෙව බලපානවාද මේ?
ඒවා ඔක්කොම භෞතික සාධකනේ. නමුත් මෙතන අධ්‍යාත්මික සාධකේ මේ ණය ගනු කර්ම නියාමයේ බීජ නියාමයේ ධර්ම නියාමයේ භෞතික නෙමේ. ඒක අධ්‍යාත්මික. ඒවා මේ නියාම ධර්ම. ඒවා කාටවත් වෙනස් කරන්න පුළුවන් ඒවා නෙමේ.
ඒ අධ්‍යාත්මික නියාමයන් අනුව මේ ණය ගනුදෙනුව අනුවම තමයි මේ
ණය ගනුදෙනුව තියෙනම ණය නැතුව ආවොත් එහෙම වැරදිලත් වෙනවා. බලෙන් ආව ගමන් තමයි ඔය අම්මා අත්තර දාලා යන්නේ, ගඟට දාලා යන්නේ, අරවා කරන්නේ, ඔය කැලියට දාන්නේ, ඔය දැන් ඔය පත්‍රයේ තියෙන්නේ ණය නැහැ. කොහොම හරි බලෙන් ඒක ඇතුල් වුණා. ණය නැති හින්දා අයි අත්තර දාලා ගියා, විනාශ කරලා ගියා.
එන කලල විනාශ කරන්නෙත්
ඒ අම්මා. ඒත් ණය නැති නිසා.
කර්මය බලපෑන්නේ නැද්ද මේ කල්ලි විනාශ කරන එකට?
ඒක කර්මයක් වෙනවා ඊට පස්සේ. හේතුව ඵලයක් වෙනවා. එහෙම ඒකෙත් යම් ඒක යම් ආකාරයක ඒක එහෙම හේතුඵල ධර්මයේ ඒකෙත් තියෙනවා. ධර්ම නියම්මේ කර්ම නියම්මේ ඒකෙත් තියෙනවා.
ඒතර වර්තමානයේ ලංකාවේ ඉන්න තරුණාම්මල වැඩිම මේ ඝාතනය කරන හින්දා මේගොල්ලන්ගේ
මිනිස්සු ඒ යම් කිසි කර්මයක් ඒගොල්ලෝ හදා ගන්නවා. ණයක් තියෙනවා, ගණදෙනුවක් තියෙනවා. ඒකයි ආවේ. නමුත් ණය නොදී ණය නොගෙව අර කර්මයක් හදාගන්න. මේ සියලු දේ හේතුඵල ධර්මයට අදාළව බුද්ධ දේශනාවට අනුව ඕනම තැනකට ඕනම ප්‍රශ්නයකට ඕනම වෙලාවකට ඕනම අවස්ථාවකට මේ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ ගලපා බහ කියන්න පුළුවන්. මේක යොදන්න බැරි, කියන්න බැරි, ගලපන්න බැරි තැනක් නැහැ. මේක ඉගෙනීමෙන් උගත්කමෙන් කියන්න බෑ. මේක අර හේතුඵල ධර්ම යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති සත්වෙන් කියන්නේ.
අරහතුන් වහන්ස පිටසක්වල කියන්නේ චක්‍රාවාට කියන්නේ එකමද?
පිටසක්වල කියන්නේ මේ සක්වල කියන්නේ අපේ මේ ඔය ඉර සඳු ඔය බ්‍රහස්පති සෙනසුරු කියන චක්‍ර අර ග්‍රහතරු නමයක් තියෙන්නේ. ඒ නමයයි මේ පෘථුවියයි ඉරයි එක චක්‍රාවාටයක්. ඒ වගේම තවත් පිටසක්වලවල් කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. මෙහෙම ඉර තියෙනවා, සඳු තියෙනවා, ග්‍රහතරු තියෙනවා, පෘථුවිය තියෙනවා, මිනිස්සු ඉන්න තැන් තියෙනවා, නැති තැන් තියෙනවා. ඒ හැම තැනකම දස දහසක් සක්වල කිව්වේ ඒකයි.
ස්වාමීන් වහන්ස අපි දැන් මේ ආනපාන කරමින් යන මේ ගමන කියන්නේ අපි සෝතාපන්න මාර්ගයට වැටුණා කියන එකද?
නියම නිවැරදි විදිහට ආනපාන කරමින් යනකොට සද්දස්ස කුලපුත්තස්ස වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මං ඊයේ හිටියනේ ඊයේ සද්දස්ස කුලපුත්තස්ස වෙන්න නම් මොකද කරන්න ඕන? කරුණු දෙකක්. හේතුඵල ධර්මයට වහා ගලපා බලා ආනපාන කරන්න ඕන. ණය විනයට වහා සසඳා ආනපාන කරන්න ඕන. අන්න එතකොට අර සද්දා ඉන්ද්‍රිය මතුවෙනවා. සද්දා ඉන්ද්‍රිය මතු වුණ ගමන් අර විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය මතු වෙනවා. අන්න සෝතාපට්ටි ඵලය පූර්ණ වෙනවා. අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙනවා. එතකොට අවශ්‍ය පළවෙනි විදේ මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ. මේකම තමයි. එතකොට ආනපාන සති සමාධිය හුස්ම ගැනීමෙන් පිට කිරීමෙන් ඕවා වෙනවද? ඕවා වෙනවයි කියලානේ දැන් ඉගෙනගෙන තියෙන උගන්නලා තියෙන උගන්වන්නේ ওই භාවනා මධ්‍යස්ථානවල. ඕවා කියලා දෙන්නේ නැහැ මොකක් කර. හුස්ම ගන්න පිට කරන්න කියලා දෙන්න ඕනද කාටවත්? නමුත් මේ ආනපාන සති සමාධිය ඉතාම බලවත්, කියා නොදී කරන්නම බැරි දෙයක්. මේක තේරුම් ගන්න ඕන.
ස්වාමීන් වහන්ස දස බිම්බර මාරසෙනක
බිමට බර වෙන 10ක් තියෙනවා. දැන් මම කියලා රූප වේදනා සංඥා සංකාර වලින් පහක්. ඊට පස්සේ මගේ දුව කියලා, මගේ අම්මා කියලා. බාහිර පහ ගිනුත් ඔයා බර වෙලාද උපාදානය කරගන්න. මගේ ගේ, මගේ ඉඩම, මගේ අම්මා, මගේ තාත්තා, මගේ යාළුවෝ මෙහෙම උපාදානය කරගෙන ඉන්නවනම් බාහිර 5යි ඇතුළාන්තයේ අධ්‍යාත්මික 5යි. දස බිම් බර, බිමට බර වෙන කරුණු 10ක්. අධ්‍යාත්මිකව ඇතුළාන්තයෙන් 5යි, පිටින් මගේ ගේ, මගේ ඉඩම, මගේ බල්ලා, මගේ අම්මා, මගේ මෙහෙම, මගේ කියන හැම දෙයකම බාහිර. එතකොට ඒ 5යි මේ 5යි 10යි. බිමට බර වෙන්නේ ඔය 10 නිසාමයි. අත්තරිය ගමන් උද්දම් භාගිය වෙනවා. අර බිම්බර ගතිය නැති වෙලා උල්ට යනවා.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මේ තව පහදා ගත යුතු ගැටලුවක් තියෙනවා. මේ දැන් මව් කුසේකට මේ කලලයක්, ඒ කියන්නේ මනෝමය කායයක් ඇතුළු වුණාට පස්සේ නූතන වෛද්‍යවරු කියනවා මේකේ ශක්තිය ඇති වෙන්නේ මාස 3කින් පස්සේ කියලා.
ඔව්, දැන් මෙහෙමයි. එතෙන්දී ශක්තිය නැත්නම් පළවෙනි දවසේ නම් ශක්තියක් තියෙනවා. ඒ විඥාන ශක්තිය. නමුත් අර වෛද්‍යවරුන්ට මේ පේන්නේ භෞතික වශයෙන් ඇහැ කන අර වගේ මේ වගේ ඉන්ද්‍රිය හදාගෙන එනකොට, දියුණු වෙනකොට. නමුත් එතෙන්ට එනකම් විඥාන ශක්තියෙන් අර අම්මගේ විඥාන ශක්තියෙන් දරුවගේ විඥාන ශක්තියට අවශ්‍ය ආපෝ තේජෝ ආයෝ පටිවි 4ම දෙනවා. ඒක නිසා මේක ඔක්කාන්ති වූ දවසේ ඉඳන්ම මේ විඥාන ශක්තිය පැලවෙනවා තියෙනවා. මේක හරියට දැන් අපි දන්නවා මෑටයක්. මෑටේ පොළොවට මුල් අදිනවා. උඩට කොළයක් යනවා. මේ ඊට පස්සේ මේ උඩ පොළොවට මුල යනකම් උඩේට කොළ අරනකම් අර මෑටේ ඇතුළේ තිබුවේ ආපෝ තේජෝ වායෝ පටවි 4ෙන් මේ. ඊට පස්සේ තමයි කොළෙන් ඉරේලිය වාතය ගන්න, මුලින් පටවි ජලය ගන්න. එතකන් දැන් වෛද්‍යවරු දන්නේ අර අර මේ 4 ස්වභාවික ධර්මෙට අර හැරුණාම. නමුත් මවට මව් කුසට ඔක්කාන්ති වූ පළවෙනි දවසේ පටන්ම විඥාන බීජයක් එතන පැලවිලා, ඒ විඥාන බීජය අර ආපෝ තේජෝ ආයෝ පටවි 4 එකතු කරගෙන වඩා වර්ධනය වෙනවා, වැඩිනවා.
එතකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ දැන් මේ අම්මා මේක දැනගන්නේ අම්මගේ ආර්ථව වගුව නැවතුණාට පස්සේ මේ මාස 3 ඇතුළත මේ අම්මා යම්කිසි මොනා හරි පානය කළා හෝ මොන යම් උපක්‍රමයකින්
ඒකත් ඉතින් අර කම්මාවරණයක්, විපාකාවරණයක්, කෙලෙසාවරණයක් නිසා සිදුවෙන දෙයක්. ඒක අර දරුවගේ කර්මයක්, මවගේ කර්මයක්, ඒ වගේම කර්ම දෙන්නම කර්ම අලුතෙන් හදාගන්න.
එතකොට දැන් වර්තමානයේ තව දෙයක් මේ මේ ගැන දැනගන්න ඕන හින්දා අහන්නේ. වර්තමානයේ බොහොම අම්මලා හදන්නේ දරුවෝ දෙන්නයි. අපි කියමුකෝ එක්කෙනෙක් තීරණය කරනවා.
ඒවත් යම් කර්ම ශක්තියකින් ණයකාරයෝ තමයි. ණය ගන්න දෙනුම්මයි මේකේ තියෙන හැමතැනම. ණය තියෙනවා නම් එනවා. ණය නැත්නම් එන්න බෑ.
ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියලා කොට්ටාශයක් ඉන්නවද? බව උදුරා දැමීමට උත්සාහ කරන පුද්ගලයන්ට එම දෙවිවරුන්ගෙන් ආරක්ෂාවක් තියෙනවද? නැත්නම් එම දෙවිවරුත් පින් ගන්නේ මේ මනුස්සයෝ?
කවුද කතා කරන්නේ? ඇයි ඉඳගෙන කතා කරේ?
සමාවන්න.
නෑ මේක මට පේන්නේ නැහැ, දන්නේ නැහැ. ඔයා කතා කරන අනිකයට පේනා කියන්නකෝ දැන්.
ශ්‍රී සද්ධර්මයේ සුරැකීමට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියලා කොට්ටාශයක් සිටිනවද? එම දෙවිවරු බව උදුරා දැමීමට උත්සාහ කරන මනුෂ්‍ය කොට්ටාශයන් වලට යම්කිසි උදව්වක් කරනවද? නැත්නම් එම දෙවිවරුත් පින් ලබා ගන්නේ අපෙන්ද?
ඒ සියලු දෙවිවරු පින් ලබා ගන්නේ මිනිස්සු දෙන පිනෙන්. නමුත් සම්මාදිට්ඨික දෙවිවරු කියවහම මීට පෙර මිනිස්සු වෙලා මේ මාර්ගයට පිළිපන් මාර්ගයට වැටුණු අය. ඒ අය යම් ආකාරයක සම්මාදිට්ඨික දෙවිවරු. බුදුහාමුදුරුවෝ බද්දේකරත්ත සූත්‍ර 10ක් දේශනා කළා. මේ බද්දේකරත්ත සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ එවන් සම්මාදිට්ඨික දෙවිවරු යම් යම් අයට මග පෙන්වනවා, යම් නිමිති පෙන්වනවා, දේව දූතයන් හැටියට පාර පෙන්වනවා, මාර්ග පෙන්වනවා තමන්ට කැමති අයට. මොකද ඒ සම්මාදිට්ඨික දෙවියන්ට පුළුවන්කම තියෙනවා තවත් මිනිහෙක් වැරදි පාරේ යනවා නම්, වැරදි වැඩේ කරනවා නම් ඒ අයට අර බද්දේ කරත්ත සූත්‍රයේ තියෙනවා වගේ පාර පෙන්වන්න. ඒක සම්මාදිට්ඨික දෙවියන්ට විතරක් කරන්න පුළුවන්. හැබැයි මිනිහම ඕන, මිනිසෙක්ම ඕන මේ පෙන්වුවාට පස්සේ ඒ වැඩේ නිවැරදිව කරලා වැරදි වැඩේ අයින් කරන්න. ඉතින් ඒක නිසා එහෙම බද්දේ කරත්ත සූත්‍රවල තියෙනවා සම්මාදිට්ඨික දෙවියන්ට පුළුවන්කම තියෙනවා මිනිස්සු ඒ යම් තැනක වැරදියට පාර යනවා නම් ඒ වැරදියට පායන පාර වෙනස් කරලා පාර පෙන්වන්න යම් යම් නිමිති පෙන්වන්න. එහෙම එකක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ඉස්සර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙටම සම්බන්ධ එකක්. දැන් ඒ මව කුසේට ආපු කල්ලයට අම්මා විසින් මෛත්‍රී භාවනාවක් වගේ දෙයක් කරොත් ඒ කලලේ විඥාන ශක්තිය යම්
වෙනසක් කරන්න පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම යම් කිසි දරුවෙක් මව කුසකට ආවහම මේ අම්මා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ යහපත් හැසිරීම රටාව මේ පාවිච්චි කරන හැම මොහොතකම දරුවටත් අර පිරිසිදු ආපෝ තේජෝ වායෝ පඨවි උපකාර වෙනවා. ඒ වගේම දැන් අපි හිතමුකෝ දැන් අම්මා කෙනෙක්ගේ කුසකට දරුවෙක් ආවා. මාස 3ක් 4ක් යනකොට මේ අම්මට හරියට තරහ වෛර කරන වෛර මේ හිතට තරහ ගේන්ටි ගන්න ආවොත් මොකද වෙන්නේ? අර දරුවගේ හිතත් වෛරයෙන් ක්‍රෝධයෙන් කිලුටු වෙනවා. ඒකනේ අර දොළදිග උපදින්නේ අර මේ වඳුරගේ මේ මේ හදවත කන්න කියලා කතාවක තියෙන්නේ. ඒ වගේ ඉන්නේ මොකද? අර ද්වේෂය වෛරය ක්‍රෝධය තියෙන නිසා. ඒ වගේම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා තියෙනවා නම් ඒ දරුවටත් යහපත්. හැබැයි දරුවගේ මේක අනිත් දෙපැත්තට අන්‍යෝන්‍යව බලපානවා. දරුවගේ කර්ම ශක්තිය නිසා අම්මට මේ වගේ අදහස් වෙන්නත් පුළුවන්. අම්මගේ කර්ම ශක්තිය නිසා දරුවට මේ වගේ වැරදි අදහස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා සියලුම මව්වරු දරුගැබක් ආවනම් ඒ දරුගැබ ආපු දවසේ ඉඳලා දරුවා බිහි කරනකම් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විශේෂයෙන්ම මේ ආනපාන සති සමාධිය කියන නිවැරදි ආනපාන සති සමාධිය වඩනවා නම් ඒ දරුවට පුදුම යහපතක්, පුදුම පින්වන්ත දරුවෙක් වෙනවා. පුදුම වශයෙන් ඒ දරුවට මග ඒ බඩේ ඉන්න කාලේ මේ මග පහදා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක දැනගත්තොත් ඕනම කෙනෙක් කිසිම දරුකමක් ඇති වුණු මව් කෙනෙකුට මේ අන්තගාමී අන්තවාදී රාග දේශ මෝහයෙන් කටයුතු කරන්න ඉඩ දෙන්න හොඳට. එහෙම තරහා යන වැඩ, වෛර කරන වැඩ, ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න හොඳට. ඒ වගේම අනික් අන්තයත් අන්තගාමී රාගය මෝහය දේශය තුනම හොඳ නෑ. දරුවටත් හොඳ නෑ, අම්මටත් හොඳ නෑ. ඉතින් ඒක නිසා ඒ අම්මා කරන කියන හිතන බොහෝ දේවල් හොඳ නම් දරුවට හොඳයි, නරක නම් දරුවට අයහපයි.
ස්වාමීන්, එතකොට දැන් ඔය පාසල් දරුවන් ගොඩක් කලහකාරී වෙන්නේ ඔය
ඔය හේතු නිසා. ඔව්, ඒ හේතුන් ඒගොල්ලෝ ටික ටික මතු කරනවා.
ස්වාමීන්, එතකොට දැන් මේ ධහම දැනගත්තේ දැන්නේ පෙර අනාර්ය මෛත්‍රී ඒ වගේ දෙයක් කරාට ප්‍රතිඵලයක්
කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ ධර්මයේ නියම වශයෙන් තේරුම් ගත්තා නම් මේ ධර්මයේ ඕන අර මවගේ ලරුවා කුසට ආපු දවසේ ඉඳන් මරණේ දක්වා මේ ධර්මයේ අවශ්‍යයි. මේ ධර්මයෙන් යහපතක් තියෙනවා. නැතුව මේ ජීවත් වෙලා ඉන්න අය නෙමෙයි, බඩේ ඉන්න දරුවටත් මේ ධර්මය අවශ්‍යයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ධර්මය කියන එක, මේ බුද්ධ ධර්මයේ කාටවත් අයහපතක් නැහැ. ධර්මයේ හැසිරෙනවා නම්, හැබැයි කර්මය කරනවා නම් ඒක කාටවත් අයහපත. හොඳයි, එහෙනම් මං හිතන්නේ
ගත්තර ස්වාමීන් වහන්සේ
අවසාන ප්‍රශ්නේ කවුද?
ගත්තර ස්වාමීන් වහන්සේ අවසරයි. මන් ළඟ තියෙනවා බෞද්ධ පොත් විශාල ප්‍රමාණයක්, ත්‍රිපිටක, ශබ්දකෝෂ, ඔය ජාතක කතා, විසුද්ධි මාර්ගය.
ඒවා ඔය ටීචර් ඒවා කරගහගෙන ඉන්න එපා, ඔය තියන්ද ඒවා. ඉතින් නමුත් මෙහෙමයි, මේවා ඇත්ත ඇටි ඇටියට තේරුම් ගන්න ඕන. ත්‍රිපිටකය කියවන්න කියන්න, ඔය අටුවා ටීකා ටිප්පණි නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මය වෙනස් කළ, විකෘති කළ, විෂම තත්ත්වයට පත් කරපු දේවල් ඔය අටුවා තිබුණ ලංකාවේ. නමුත් ඔය විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ගත් යම් පොතක් තියෙනවා නම්, පතක් තියෙනවා නම්, කවුරු ලිව්වත්, මොන ගරුතර ශ්‍රමණයන් කෙනෙක් ලිව්වත්, ගිහියෙන් ලිව්වත්, ඒවා ධර්මයේ නෙමෙයි. අර කාලාමා සූත්‍රයේ තියෙනවා මා සමනෝ න ගරුති කියලා. ඉතින් ඒක නිසා මේ පොත්පත් දැන් පොත්පත් නිසා පැරණි ඒවා බැලුවට වරදක් නැහැ, ඔය පුච්චන්න ඕනෙත් නැහැ. නමුත් කොහේ හරි දාලා තියන්න මේ අතීතේ. දැන් ධර්මයේ මතු වුණාට පස්සේ මේ පොත් කියවුවාමත් මේ කරලා තියෙන අතීතයේ වැරදි හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පොතක් තියෙනවා ඉන්දියාවේ දිලියපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියලා, බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍රයක් නෙමේ, මහායානික යන්ගේ සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි අද ඔය බුද්ධාගමේ මේ ලංකාවේ ථේරවාදී කිව්වට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙන දේවල් 95%ක්ම අද ප්‍රායෝගිකව භාවිතා කරනවා. මන්නම් කියන්නේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයත් කියවලා බලලා තේරුම් ගන්න ඕන මේකේ තියෙන වැරද්ද, මේ ආගමේ තියෙන වැරද්ද, අද මේ ප්‍රායෝගිකව සම්මතයේ තියෙන සියලු වැරදි වලට මුල ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ පොත විනාශ කළ පුච්චලා හරියන්නේ නැහැ. මේ පොතේ කියලා තියෙන මේ දේව සංකල්ප, මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ දේවල් හොඳට තේරුම් ගන්න ඕන. ඒකේ විශේෂයෙන්ම තියෙනවා ඒකේ මේ පරිච්ඡේද 21ක්. මේකේ විශේෂයෙන්ම 9 වෙනි පරිච්ඡේදය ඉඳන් 19 වෙනි පරිච්ඡේදය දක්වා තියෙන්නේ මේ මහායානික ගැඹුරු අර වැඳුම් පිදුම් යැදුම් පැතුම් පිළිබඳව සහ නොයෙකුත් වැරදි යාඥා ප්‍රාර්ථනා ගැන. ඉතින් ඒවත් කියවලා තේරුම් ගන්න ඕනේ. ඒවා නමුත් අපි බෞද්ධයෝ හැටියට බව උදුරා දමන්නට අපකැපී කටයුතු කරන හැටියට ඒක ගැළපෙන්නේ නැහැ. නමුත් ඒක කියවලා බලන්න ඕනේ, ඒකේ වැරද්ද තේරුම් ගන්න. ඉතින් ඒක නිසා වැරදි දේ තේරුම් ගන්න, වැරද්ද තේරුම් ගන්න, වැරදි දේ කියවන්න ඕනේ. ඒක වරදක් නෑ. නමුත් අර හරි දේ නොදන්න මිනිහෙක් වැරදි දේ විතරක් දැන් මේ ඔය දහම් පාසල් වල බුද්ධාගමේ පොතේ කියන්නේ දෙපැත්තක් කියන්නේ නැහැ. කියා දෙන්නෙම මේ අධර්ම, මේ අභව්‍ය, අද්භූත, ආශ්චර්ය, අර දිව්‍යාවදානයේ ලලිත විස්තරයේ තිබුණු දේවල් එහෙමම පරිවර්තනය කළා. ඒකයි වර්ධ. ඒ වගේම විසුද්ධි මාර්ගයේ තමයි ඔය බොහෝ දේවල් වලට කියන්නේ. ඒවා වැරදි. ඒවා බුද්ධ ධර්මයේ නෙමෙයි. අපිට ත්‍රිපිටකයේ තියෙනවාද ත්‍රිපිටකේ නිවැරදිව තේරුම් ගත්තට පස්සේ ධර්මයේ තේරෙනවා. ඊට පස්සේ ඔය අටුව ඔල වරද ඕන කෙනෙකුට තේරුම් ගන්න.
ඒ ස්වාමීන් වහන්සේ මට පරපුරට කරදරයක් වුණාම මට පෞසිද්ධ වෙයිද කියලා හිතෙනවා ඒවට.
ඔය ඒක ඔයාගේ මින්ම ඒවා විනාශ කරන්න පුච්චන්න ඕනේ නැහැ. කාට හරි පෙන්වන්න හැබැයි කියන්න ඕනේ දෙන කෙනෙකුට මේකේ ධර්මයේ නෙමෙයි තියෙන්නේ අධර්මයේ. මේක යම් විකෘතියක් කරලා තියෙන දෙයක්. එච්චරයි. නිවැරදි ධර්මේ නම් මෙන්න මේ ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකයේ විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් එකම නිවැරදි දේ පරියාප්ති ධර්ම. හොඳයි එහෙනම් දැන් නෑ ඒක ඒ උපේක්ෂිත පූර්ණ කරගන්න යන පාර ආනපානසත් සතියෙහි පිහිටීම තමයි අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීති කියන එක. මේකේ තේරුම තමයි අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ථ ඉවත් කළා, නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග මෙනෙහි අනුපස්සනා කළා, සබ්බ උපදී අයින් කිරීම. ඒකම ආනපානමයි ඔය තියෙන්නේ. ඒකම ඔය ඔය පියවර හතේ පියවර හතනේ මේ නමයක් තියෙනවා. නමේම සාරාංශය ඔයතන තියෙනවා. හොඳයි එහෙනම් දැන් එහෙමනම් අදට නෙමේ මේ භාවනා වැඩසටහනේ දැන් මේ ධර්ම දේශනාවෙන් දවස් හතේ මේ වැඩසටහන අවසానයි. මගේ කොටස දැන් දවල් දානෙන් පස්සේ දවල් එකමාරට මේ පින්වතුන් සියලු දෙනා මෙතෙන්ට රැස් වෙනවා. එකමාරි ඉඳන් පැය 3ක් 4මාරු දක්වා මේ පින්වතුන්ට අවස්ථාවක් ලැබෙනවා. වචනයක් දෙකක් තුනක් වචන විනාඩි 10ක් උපරිම කතා කරන්න. ඉතින් ඒක නිසා සියලු දෙනාට අවස්ථාව ලැබින්නේ ඉදිරිපත් වෙන්නට කැමති පින්වතුන්ට යම් චෝදනාවක් යෝජනාවක් තියෙනවා නම් ඒ අයටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සමාලෝචන සැසියටත් අපි බලාපොරොත්තු වෙනවා කවුරුත් පින්වතුන් සහභාගී වෙයි. පුළුවන් අය අඩු ගානේ 15 දෙනෙකුට 20 දෙනෙකුට අවස්ථාව තියෙනවා ඔය පැය 3 ඇතුළත කතා කරන්න. ඒ අවස්ථාව ලබාගෙන තමනුත් මේ සතිය තුල දැනගත්ත දේ, තේරුම් ගත්ත දේ, ඒ වගේම යම් යෝජනාවක් යෝජනාවක් තියෙනවා නම් ඒකත් කරන්න. මොකද ඒක ඉදිරියට මේ වැඩසටහන පවත්වාගෙන යන්න අපිටත් මේක ඉන්ටර්නෙට් එකට ඇතුල් කරන නිසා ලෝකේ බොහෝ දෙනෙක් බලන නිසා ඒ අයටත් මේකෙන් යමක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමනුත් බොහොම නිහතමානීව පිරිසිදු සිතකින් යුතුව යම් අදහසක් වචන ටිකක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කාටත් යහපතක් වෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්ද? පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන එතාවතාජම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං භෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාහෝතු යාව නිබාන පත්.